මේ පස්වරුවේ අවස්වරුවේ අද වැඩසටහන තියෙන්නේ මේ ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සාකච්ඡා කිරීම. ඉතින් ඒක නිසා මම ගොඩමුණේ මහත්මයාට මේ ආරාධනා කරනවා ඒ තියෙන ලැබිලා තියෙන ලිඛිතවල තියෙන හුඟක් ප්‍රශ්න තියෙනවා ඒ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන නිසා අද කෙටි හෝ ධර්ම දේශනාවක් නොකරම මේ කාලගුණ තත්ත්වයත් හවසනකොට වහින්න ඉඩ තියෙන නිසා මේ ධර්ම ප්‍රශ්න සියලුම දේ පුළුවන් තරම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අවසන් කරන්න. ඒ නිසා ගොඩමුණි මහත්තයාට ආරාධනා කරනවා කෙලින්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කියලා.
චක්කාරු තන ස්ථාන හතර එකම සරල රේඛාවක පිළිදෙන බව ත්‍රිපිටකයේ සඳහන් වී තිබේද?
ඔව්, දැන් ත්‍රිපිටකයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුව අවසාන වශයෙන් දේශනා කරපු ධර්ම කාණ්ඩ සිය ගණනක් අඩංගු කරුණු සිය ගණනක් විග්‍රහ කරපු ධර්ම දේශනාවක් තියෙනවා දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කියලා. මේ සූත්‍රයේ බුදුහාමුදුරුව මෙතෙක් දේශනා නොකළ බොහෝ දේවල් දේශනා කළා තියෙනවා. මේකේ 95 වෙනි අංකයේ යටතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා අන්තිම විනාඩි පිරිනිවන් පාන අන්තිම විනාඩි 5 හෝ 6 ඇතුළත මේ චත්තාරෝ තානානි තියෙන ධර්මතාවය. එහෙම නැත්නම් බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන එකම අර රේඛාවක් දිගේ, එහෙම නැත්නම් මේ පෘථුවේ තියෙන දේශාංශකයක් දිගේ අනුගත වෙලා තියෙන බුද්ධ ශක්තිය එකම පේළියට එකම ස්ථාන හතරක එක පේරියට රේඛාවක තියෙන ස්ථාන හතරකට කියන චත්තාරෝ තානානි කියලා. එනිසා මේ ස්ථාන හතරම එක බුද්ධ ශක්තිය අනුගත වූ එක පේලියකට තියෙන ස්ථාන හතරක්. එහෙම නැත්නම් මේ දේශාංශක කියන ඒවා අර පෘථුවේ අක්ෂාංශක නෙමේ, දේශාංශක එකම දේශාංශකයක මේ ස්ථාන හතර සමාන දුරින් සමාන පරතරයක් ඇතුව පිහිටන නිසා තමයි චත්තාරෝ තානානි කියන්නේ. මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ අංක 95 යටතේ මේ ස්ථාන හතර විග්‍රහ කරලා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන පරතෝඝෝෂික ප්‍රත්‍ය සම්මාදිට්ඨියට ලබන්නට පරතෝඝෝෂික ප්‍රත්‍ය ලබන්නට බැරි කාලෙක සම්මාදිට්ඨියටපත් වෙන්නට බුද්ධ ශක්තියට අනුගත වෙන්නට උපකාර වෙන ස්ථාන හතරක් දීලා තියෙනවා. මේ ස්ථාන හතර අර බෝසත්තුමා බෝසත් කුමාරයා ඉපදුණු උත්පත්තිය ලැබූ තැන, ඒ වගේම මේ ජයශ්‍රී මහා බෝධි මූලයේ බුද්ධත්වයට පත් වූ ස්ථානය, සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය, ඒ වගේම පළවෙනි ධර්ම චක්කපවත්තන සූත්‍රයේ ධර්ම දේශනාව පළමුවෙනි වරට ලෝකයට දහම්බෙර අඬ නැගූ ස්ථානය සහ අවසාන වශයෙන් බුදුපියාණන් වහන්සේ ගෞතම බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා අදාළ තැන කියන ස්ථාන හතර තියෙන්නේ එක සමාන දුරකින්. ඒ කියන්නේ පරතරයන් එක සමානයි, ඒ වගේම එකම දේශාංශකයක. මේක ධර්මතාවයෙන් පිහිටලා තියෙන දෙයක්. මේක බුද්ධ ශක්තිය එක දේශාංශක රේඛාවක තියෙන බව චත්තාරෝ තානානි කියන වචනයෙන් පැහැදිලිව පිරිසිදුව ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා.
මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි වන්දනා මානයට සුදුසු ශාරීරික ධාතු මහන්සියලා අතර බුදු පසේබුදු මහා රහතා ශක්ති රජුගේ ධාතු මහන්සියලා එසේ සඳහන් වූ ඇති නම් ශක්ති රජවරු කෙලෙස් හරණය නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ වූ අය බැවින් ශක්ති රජවරුගේ ධාතුන් වන්දනා සුදුසු වන්නේ කෙසේද?
දැන් බුද්ධෝත්පාද කාලයක් නොවන කාලෙක සක්විති රජ කෙනෙක් කියන්නේ අභිඥා අෂ්ටාභිඥා ලාභී, ඒ වගේම ඔය සත් චක්‍ර රත්න හතක් සහිත වූ ඉතාම බලගතු ඉතාම වැදගත් රජ කෙනෙක්. එනිසා දැන් අබුද්ධෝත්පාද කාලෙක චක්‍රවර්ති රජ කෙනෙක් රජ වෙන කාලෙක අබුද්ධෝත්පාද කාලයක්. ඒ කාලේ කුසලස්ස උපසම්පදා කියන වචනේ අහන්න ලැබෙන්නේ නෑ. අර්ධාම්සන ජාතිකයේ තියෙන එකයි. ඉතින් ඒක නිසා අබුද්ධෝත්පාද කාලයක් තුල චක්‍රවර්ති රජුන්ගේ මේ ශරීරයේ ධාතුන් වහන්සේලා ඇට කටු වන්දනා කරන්න ශාරීරික ධාතු හැටියට ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ යම් තැනක අරහතුන් වහන්සේලාගේ බුදු පසේ බුදු අරහතුන් වහන්සේලාගේ සහ චක්‍රවර්ති රජ කෙනෙකුගේ පමණක් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න සුදුසුයි කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා තියෙනවා ත්‍රිපිටකේ. ඒක නිසා ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් චක්‍රවර්ති රජ කෙනෙක් අබුද්ධෝත්පාද කාලයකටයි රජ වෙන්නේ, වෙන කිසි කෙනෙකුට වෙන කිසි කාලයක නෙමෙයි. ඒකත් තේරුම් ගන්න
ඕනේ. ප්‍රශ්න තුනක් තියෙනවා. අහලා බුදුන් වහන්සේ පිරිනිවීමේ දී පසු ධර්ම සංගායනා තුනක් පැවැත්වූ බව සඳහන් වේ. කෑගල්ලේ මාකුල අරුණිනේ පවත්තන දෙවිලි කියන ධර්ම සංගායනා.
ඒක තුන්වෙනි ධර්ම සංගායනාව. පළවෙනි එක බුදුහාඳුරුව පිරිනවන් පාලා මාස තුනක් ඇතුළත නොයෙකුත් අර්බුදවලට පත් වුණා. මේ ධර්මයේ පිළිබඳව නොයෙකුත් ඔය වජ්ජී දස වස්තුක ප්‍රශ්න නිසා වජ්ජී හාමුදුරුව මහා සාංගික නිකාය කියලා බුදුහාමුදුරුව පිරිනවන් පානකොටම තව නොයෙකුත් අය ශ්‍රාවකයන් ගාන එහෙම නැත්නම් මහාන වෙච්ච පිරිස බොහොම බහුල වුණා. ඒ නිසා නොයෙකුත් අය නොයෙකුත් දේවල් දැන් අපිට ඒ නීති දාන්න හිටිය අපිට විනය නීති පැනවූ ඒ මහා ශ්‍රමණයන් වහන්සේ නැති වුණා. දැන් අපිට ඕන ඕන විදිහට වැඩ කරගන්න පුළුවන් කියලා නොයෙකුත් මිනිස්සු නොයෙකුත් ශ්‍රාවකයෝ නොයෙකුත් අය මගඵල නොලැබූ අය බොහෝ අය වැරදි විදිහට ඇසිරෙන්න පටන් ගත්තා. වැරදි අය වෙන අර්ථ දක්වලා කතා කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ සංදේශනාව පටිච්චසමුප්පාද විග්‍රහය සංදේශනාව මේ සම්පද හතර සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පාන්තේති පද හතර සීල සමාධි ප්‍රඥා හැටියට සංවර සංසිඳීම සම්මා හැටියට විග්‍රහ කරන්න පළමුවෙනි සංදේශනාව සංගායනාව මාස තුනක් යනකොට ඔය රජගල සත්තපර්ණි ගුහාවේ අජාතසත් රජුරුවන්ගේ අනුග්‍රහයෙන් එදා හිටිය මහා ප්‍රඥන් වහන්සේලා පිරිනවන් පෑවේ නැති, ඒ කියන්නේ බුදුහාමුදුරුව පිරිනවන් පාන්ට ඉස්සෙල්ලා 80 මා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් වැඩි දෙනෙක් පිරිනවන් පාලා හිටියා. නමුත් උපාලි හාමුදුරුවොත් උපාලි මහරහතන් වහන්සේත් මහා කාශ්‍යප හාමුදුරුවොත් පිරිනවන් පාලා හිටියේ නෑ. ඒ අයගේ ප්‍රධානත්වයෙන් මේ පළවෙනි සංගායනාව පැවැත්වුවා. ඊට පස්සේ දෙවෙනි සංගායනාවක් ඔය රජගහනුවරදීම කාලාශෝක රජුරුවන්ගේ කාලේ පවත්වලා තියෙනවා. ඒ වගේම මේ සංගායනා කියන්නේ මේ ත්‍රිපිටක ධර්මයේ මේ සංදේශනාව මේ සම්මාදුපේටි සමුච්ඡේදේටි සම්පාංශේටි සම්මාදුපේටි කියන මේ පද හතර සෛල සමාධි ප්‍රඥා හැටියට විග්‍රහ කරලා සංදේශනාවක් කරලා මේ සංසාර ගමනෙන් මිදී නිදහස් වන හැටි විග්‍රහ කිරීමක්. ඒ නිසා තුන්වැනි වරට මේ සංගායනාවක් කළේ ඔය මාතුල අලුලෙන කියන කෑගල්ලේ මේ ත්‍රිපිටකය ග්‍රන්ථාර උඩු කළ තැන එතනත් සංගායනාවක් කළ සංදේශනාව විග්‍රහ කරලා තමා මේ සංයුක්ත නිකාය සහ අනිකුත් නිකායවල තියෙන මේ සූත්‍ර ධර්ම වනපොත් කරගෙන කටින් කට පවත්වගෙන ආපු ධර්මය ලේඛනගත කළ සංගායනාවක් කරේ. ඉතින් ඒක නිසා මේ තුනම සංගායනා තුනම මේ හෙළබිමේ මේ රජගහනුවර දෙකකුත් කෑගල්ලේ අලු ලෙනේ තුන්වෙනි එකක් කරලා තියෙන බව පැහැදිලි.
ස්වාමීන් වහන්සේ ගෞතම බුදුන් වැඩ සිටි දඩදිව හෙළය හඳුනා ගතිත්තේ ඇයි? මෑතදී ලියා පළ කළ පොතේ 146 පිටුවේ මෙසේ සඳහන්. ත්‍රිපිටක ජයසේන යන එදා සුදත් සිටුමා ජේතවනාරාමයේ නිර්මාණය කරන්නට කටින්දුරු ප්‍රධාන තාක්ෂණ ශිල්පියා වෙන. දෙක දුටුගැමුණු රජතුමා සටන් කළේ ඉටිකල ජයසේන සමග.
නෑ එහෙම එකක් නෑ. දැන් රිටිගල ජයසේන කියන්නේ පරම්පරාව. ඒ කාලේ ජයසේන කියන්නේ අද ඉංජිනේරුවා කියන අර්ථය ඇතු. අද කියන්නේ අපි ඉංජිනේරුවා, එහෙම නැත්නම් ටෙක්නිකල් ඔෆිසර් කියලා. තාක්ෂණ ශිල්පියා, ඒ කියන්නේ ගල් වැඩ, ඔය ගල් වලින් වැඩ කරලා තියෙන මේ කෝටි ගාණක් ගල් වලින් නිර්මාණය කරලා තියෙන දේවල් එදා ඉංජිනේරුවන් විසින්, තාක්ෂණ ශිල්පීන් විසින් කරා. ඒ අයගේ පරපුරට කිව්වා ජයසේන කියලා. ජයසේන කිව්වේ මේ වගේ තාක්ෂණ ශිල්පියෙක්. අද තමයි අපි මේ ජයසේන කියන එක නමක් හැටියට දාගෙන තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඊට අවුරුදු ගාණක් පස්සේ ජේතවනාරාමය හදනකොට තමයි මේ ජයසේන පරපුර හිටියේ. ඒ පරපුරේ අය අදත් ඉන්න පුළුවන්. නමුත් උතුගැමුණු රජුරුව හිටියේ ඊට අවුරුදු 200-300කට පස්සේ ඒ මහානාගපුර. ඉතින් ඒ කාලේ වෙනකොටත් ඔය ජයසේන පරපුරේ අය ඉන්න ඇති. දුටුගමන රජුරුවොත් ඒ ජයසේන පරපුරේ අය එක අරගෙන එකගෙන ගිහිල්ලා අනුරාධපුරේ ඔය නොයෙකුත් ගල් පිළිම නෙලන්න ඇති, කොටන්න ඇති, ගලෙන් වැඩ ගන්න ඇති.
අනාගත මෛත්‍රී බුදුන් වහන්සේ මේ දුටුගමන රජතුමා
නෑ. ඒක වැරදි කතාව. ඒක මේ මහාවංශයේ වැරදි අර්ථකථනයක් හැටියට. දැන් ත්‍රිපිටකයේ තියෙනවා අභේ රාජ කුමාර සූත්‍රය, අභේ සූත්‍රය. අභේ කියලා රජවරු 3-4 දෙනෙක්ගේ නම්. එනිසා මේ මෙතනත් ඉන්නේ ගැමුණු අභේ, වට්ටගාමිනී අභේ. මේ අභේ කියන එක වැරදියට මේ කාලේ නිර්ණය කරන්න බැරුව මේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 260 ගණනකට පස්සේ රජවුණු දුටුගැමුණු අභය, දුට්ටගාමිනී අභය සහ අර බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලයේ සමකාලීනව රජ කළ මේ රටේ හිටිය අභය කියන රජවරු 3 දෙනෙක් හිටපු බව අභේ රාජ කුමාර සූත්‍රයේ, අභේ සූත්‍රයේ තියෙනවා. එනිසා මේ අභේලා දෙන්න පටලව ගත්තා. නමුත් මහාවංශය ලියපු කර්තෘතුමා දැනගෙන හිටිය අභේ තමයි ඔය දුට්ටගාමිනී අභේ. ඒ නිසා මෙතෙන්දි මේ වැරදි විවරණයක් ගත්ත කියලා තියෙනවා. දැන් මේකේ ඕනම කෙනෙකුට තේරෙනවා දුටුගමුණ රජුරුව බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පස්සේ ලංකාවේ මහානාගපුරෙන් රජ වුණු රජ කෙනෙක්. ඒ මහාවංශෙම ලියලා තියෙනවා විජය රජුගේ බුදුහාමුදුරුවේ සමකාලීන. ඒකත් වැරදි. ඉතින් ඒක නිසා මේ මහාවංශේ පරිවර්තකයා මේ කරුණු ගැන දැනගෙන හිටියේ නැහැ. මේ පරිවර්තකයා යෝ වැරදි කළේ. මුල් මහාවංශේ ඔයගේ වැරදි තිබුණ නැහැ. මුල් මහාවංශේ තිබුණේ අභේ රාජකුමාරය, අභේ කියලා කුමාරයෙක් මේ වගේ විවරණයක් ගත්තා කියලා. නමුත් ඔය විවරණ කතාවත් මෙතෙන්දි ගැලපෙන්නේ නැති කතාවක්.
සතර සතිපට්ඨානය, ආනාපාන සති භාවනාව, ත්‍රිලක්ෂණ අවබෝධය මේන නොවේ. අනාගාමී මාර්ග ප්‍රතිපදාව පැහැදිලි කර දෙන්න.
මොකද්ද ප්‍රශ්නේ ආයි කියවන්නේ?
සතර සතිපට්ඨානය, ආනාපාන සති භාවනාව, ත්‍රිලක්ෂණ අවබෝධය මේන නොවේ.
මේම කියන්නේ?
මේම නොවේ.
මේම කියන එක මොකද්ද දන්නේ? ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ අහපු ලියපු එක්කෙනා ඉන්නවා නම් මොකද්ද මේව කියන්නේ කියන්න. මේව කියපුවාම අපි මොනව හිතයි
තියන්නේ?
දැන් අනාගාමී කියන්නේ න ආගාමී මාර්ග ප්‍රතිපදාව. දැන් කෘතඥ පුද්ගලයා ගමන් කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ගාමී පුද්ගලය. ඒක ගාමී න ආගාමී නෙමෙයි, ආගාමී මාර්ගය. ආගාමී කියන්නේ සංසාරේ ඔය ආගම කියන වචනේ තාම ඒකෙන්. ආගම කියන්නේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වෙන ආගාමී මාර්ගය. න ආගාමී කියන්නේ ඔය ගමන ආපසු නොයන ආකාරයට මේ සංසාර රිය ගමන සහ මුලින්ම රිය අරිය කරන පාර මාර්ගය ගමන් මඟ තමයි න ආගාමී. ඉතින් ඒකට මේ කෙලෙස්, හිතේ උපදින කෙලෙස් වර්තමාන මොහොතේ යම් ක්‍රමයකට අයින් කරන්න පුළුවන් නම්, නොඋපදවා ඉන්න පුළුවන් නම් අනුසය න උපාද කරන්න පුළුවන් නම් අනුසය නානුසේති කියන තත්ත්වයට පත් කරන්න පුළුවන් නම් ඒක අනාගන ආගාමි මාර්ගයේ ප්‍රතිපදාව ඒක දෙකක් නෑ. ඒ නිසා දැන් මේක සූත්‍ර ධර්ම එකක දෙකක නෙමේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ සේවිතබ්බාසවිතබ්බා සූත්‍රයේ ආනපාන සති සූත්‍රයේ මේ වගේ තව සූත්‍ර ගණනාවකම මේ න ආගාමි මාර්ගය එහෙම නැත්නම් මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යෑම නවත්තන්නට උපකාර වන මාර්ගය ප්‍රතිපදාව පිළිවෙත විග්‍රහ කළා තියෙනවා. ඕකේ නොයෙකුත් වචන අරගෙන විග්‍රහ කළාට තියෙන්නේ එකම එක පරමාර්ථයයි. මොකද්ද මේ කෙලෙස් අලුතෙන් නූපදින ආකාරයට වර්තමාන මොහොත තුල තමන්ගේ සිතේ උපත ලබන සියලුම කෙලෙස් උදුරලා අස්කලා නිදාස් වෙන එකයි, වෙන මොකක්වත් ඕකේ නැහැ. කෙලෙස් උපදිනවා නම් ඒක ආගාමි මාර්ගය. කෙලෙස් අලුතෙන් අලුතෙන් නැවතත් නැවතත් යලි යලි මතු මතු පුනබ්බව වෙනවා නම් පුන පුනා බිහි වෙනවා නම් ඒක ආගාමි මාර්ගය. නත්ති දානි පුනබ්බවෝ නම් ඒක න ආගාමි මාර්ගය. එච්චරයි. එතකොට මේ නිවන් දකින්නවා කියන්නේ වෙන මොකක්වත් නෙමේ, හිතේ ඔය කියන රාගය ద్వේෂය මෝහය කියන කෙලෙස් ගති තුන උපදින්නේ නැත්නම් ඉපදුණු ඒ ඉපදිලා දිගින් දිගටම චෛතසික හැටියට සංකාර හැටියට චේතනා හැටියට පවත්වාගෙන යන්නේ නැත්නම් උපේක්ඛාසිතක් පවතින ඕන. උපේක්ඛාසිතක් පවතිනවා නම් ඒක න ආගාමි මාර්ගය. උපේක්ඛාසිතක් නැතුව අපේක්ෂාවක් තියෙනවා නම් පංචස්කන්ධේ උපාදානය කරගන්නේ අපේක්ෂාවක් ඇතුව ඒ අපේක්ෂාවක් පවතින සිත අර ආගාමි මාර්ගයක් ආගමේ පින්නන මාර්ගය. එනිසා නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමේ, මේ උපදින කෙලෙස් නොඋපදවා ඉන්නට උපකාර වෙන උදව් වෙන ප්‍රතිපදාවක් තමන් විසින් හොයලා දැනගෙන මේ කෙලෙස් හිතේ තමන්ගේ හිතේ නොඋපදවා ඉන්න එක. හැබැයි මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ කෙලෙස් උපදිනවා කියන එකයි ඇහෙන් බලනවා කියන එකයි කනෙන් අහනවා කියන එකයි නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා කියන එකයි නාසයට දිවට රස දැනෙනවා කියන එකයි එකක්. ඒක නිසා ඇහ කන නාසය දිවකය මනහය පාවිච්චි කිරීම නෙමේ වරද. ඒ ඇහැට දැක්ක රූපේ, කනට ඇහුව ශබ්ද රූපේ, නාසයට ලැබුණු ගඳ සුවඳ රූප, දිවට ලැබුණු රස රූප, කයට ලැබුණු පහස රූප පොට්ටබ්බ, මනසට ලැබුණු ධම්ම රූප දිගේ පුද්ගලයෝ දිගින් දිගටම රවුම් ගාලා ඒ දිගේ චේතනා ඇති කරගෙන සංකාර කරලා අභිසංකාර කරලා මේ පැවැත්මට මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමයි ඔය ආගාමි මාර්ගය. න ආගාමි කියන්නේ ඒ පංචස්කන්ධයේ තියෙන අර නිස්සාර බව, අසාර බව, නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්නට බැරි බව, අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් අරගෙන ඒ පංචස්කන්ධයට නොබැඳීම නිබ්බිදා, ඒ පංචස්කන්ධයට නොඇලීම විරාගා, ඒ පංචස්කන්ධයේ දිගේ චේතනා පැවැත්වීමෙන් නැවැත්වීම නිරෝධ පටිනිසග්ග වීම උපාදානයේ නැවැත්වීම. ඉතින් ඒක නිසා මේක හොඳට හිතේ තියාගන්න ඕනේ. නිවන කියන්නේ එතකොට මේ රාගය, ద్వේෂය, මෝහය කියන හේතු තුන අලුතෙන් යම් කිසි කෙනෙකුට අලුතෙන් උපාදාන උපද්දවා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් අනුපාද නිරෝධයෙන්ම ඒක අස් කරන්න පුළුවන් නම් හිතෙන් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් හිත අන්න එතෙන්දි නිවන. දැන් මේ මොහොත වෙනකන් පෘථග්ජන සත්වයේ හිටියේ මේ කියන අනුසය උපදින නිසා, මේ රාගය, ద్వේෂය, මෝහය හිතේ පවතින නිසා, ප්‍රිය දෙයට ඇලෙන නිසා, අප්‍රිය දෙයට ගැටෙන නිසා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින මානයක් තියෙන නිසා. ඉතින් ඒක නිසා තමන්ගේ හිත පිරිසිදු කරගන්න නම් මේ කියන රාගය ද්වේෂය මෝහය හිතෙන් උදුරලා අස් කළා කපලා අයින් කරන්න ඕන. වෙන මොකක්වත් කරාට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ නිවන් දකින්නවා කියන්නේ මේ වෙන මොකක්වත් ගැන නෙමෙයි හිතන්න ඕන. තමන්ට මේ දුක් විඳින්නට හේතු වෙන දුක් විඳින්නට නිදාන වෙන මුල් වෙන මේ රාගය ద్వේෂය මෝහය තමන්ගේ හිතෙන් සාමුණින්ම අස් කළා ඉවත් කළා යලි රාගය ద్వේෂය මෝහය නොඋපදවන ආකාරයට හිත පිරිසිදු කරගන්න එක ප්‍රඥා උදපාදි අලෝකෝ උදපාදි විද්‍යා උදපාදි කියන සත්‍යයට පත් කරගන්නේ. ඒ නිසා මේ නිවන කියන එක අපි පරමාර්ථ වශයෙන් දකිනවා නම් ඔන්න ඒ තුන දකින්න ඕන. වෙන ක්‍රමයකින් මේක කරගන්න බෑ. ඒ මිසක් අපි වෙන වෙන අනම්මනම් මේකෙන් කරලා හරියන්නේ නැහැ. ඔය පැන්ඩෝල් පෙත්ත පවා අත්තරන්න ඕන කියන එක සම්පූර්ණ වැරදි දෙයක්. පංචස්කන්ධය කියන එක හොඳට තේරුම් අරගන්න ඕන. පංචස්කන්ධ උපාදානය කියන එක තමා වැරදි. පංචස්කන්ධය කියන එක අපිට කාටවත් අයින් කරන්න බෑ. ජීවත් වෙනකන් අපිට උපකාර වෙනවා පංචස්කන්ධය. හැබැයි ඒ පංචස්කන්ධය අපි උපාදානය කරගත්තොත් ඒක බරක්, ඒක බයක්, ඒක බැම්මක්, ඒක බලයක් සේ පෘථග්ජන පුද්ගලයා හිතන දෙයක්. ඉතින් මේක තමා ධර්මය, වෙන මොකක්වත් නෙමේ. තමන්ගේ හිත කිලුටු වන්නට මුල්ලු සියලු හේතු තියෙන්නේ ඔය රාගය ද්වේෂය මෝහය කියන තුන ඇතුළත.
බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී යන වචනවල අර්ථය පැහැදිලි කර
දෙන්න. දැන් බ්‍රහ්මචාරී කියන එකේ තේරුම රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව හැසිරීම. බ්‍රහ්මචාරී රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව. දැන් ඔය බ්‍රහ්මත්වයට පත් වෙනවා කියන්නේ මොකද? දැන් අපි සිල් සමාදන් වෙනකොටත් අටසිල් සමාදන් වෙනකොට මොකද්ද පාවිච්චි කළේ වචනේ? ඈ මොකද්ද? අබ්‍රහ්මචාරී වේරමණී. එතකොට අපි වේරමණී කියන්නේ විරමණය වෙන්වීම. මොකින්ද වෙන් වෙන්නේ? දැන් බ්‍රහ්මචාරී කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? අබ්‍රහ්මචාරී. අබ්‍රහ්මචාරී කියන්නේ අපි රාගයෙන් ද්වේෂයෙන් වැඩ කරනවා. එතකොට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තුනෙන්ම වැඩ කරන පුද්ගලයා අබ්‍රහ්මචාරී. ඒකෙන් වෙන් වුණු පුද්ගලයා අබ්‍රහ්මචාරී වේරමණී සික්ඛාපදං. අපි රාගයෙන් ද්වේෂයෙන් තොරව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා අබ්‍රහ්මචාරී. හැබැයි ඒ පුද්ගලයා රාගය ද්වේෂය විතරයි අයින් කරන්නේ. මෝහය අයින් කරන්න එතන බෑ. මෝහය අයින් කිරීමට නම් මේ කුසලස්ස උපසම්පදා කියන අපි මේ මත්වීමෙන් අප්‍රමාදේන සම්පාදේ තබ්බං කියන සත්‍යයට පත් වෙන්න ඕන. ඒ නිසා මේක වෙනස හොඳට තේරුම් ගන්න ඕන.
ගරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන අපි දේව භූත ප්‍රේත ආදී සෑම සත්‍යයකටම සමසේ පින් අනුමෝදන් කරන ආකාරය දැනගෙන එය අනුගමනය කරමින් පින් පතුරවනවා, පින් දෙනවා, පින් අනුමෝදන් කරනවා. නමුත් මේ ධර්මයේ නොදැන වුණ අවධියේ අපි පින් කළාට පින් අනුමෝදන් කළේ වැරදි විදියටයි. ඒ නිසා සංසාරයේ අපට උදව් කළ උපකාර කළ අයට හරිහැටි පින් අනුමෝදන් නොවෙන්නත් ඇති. දැන් අපිට දැනෙද ඒ පින්කම් සිහිපත් කරලා නිවැරදි දුව පින් අනුමෝදන් කරන්න ඒ අයට නැවත
පුළුවන්. දැන් වර්තමානයේ අතීතයේ මේ ජීවිත කාලය තුළ හෝ සංසාරේ කවදා හෝ කරපු පින්කමක් තියෙනවා නම් ඒ පින්කම සිහිපත් කරලා ඒක මෙනෙහි කරලා ඒ පින්කන්ද සියලුම දෙනාට පවරන්න, පතුරවන්න, දෙන්න, අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව පුණ්‍ය පාප පහිනස් වෙනවා. ඒ අනුව ඒ අයටත් ඒ තමන්ගේ ඥාතීන්ටත්, ඥාතීන් කියන්නේ නායකයෝ, සියලු නායකාරයන්ට මේ පින් පවරලා දීලා පතුරවලා පවරලා දීලා Taman නිදහස් වෙන්න. ඒ නිසා ඔය manussත් පටිලාභයක් ලැබෙන්නේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් නිසාමයි. පින්කමක් නොකලනම්, පින්කන්දක් නොතිබුණානම් ඒ පුද්ගලයාට manussත් පටිලාභයක් ලැබෙන්නේ නැහැ, ලබන්න බෑ. හැබැයි ඔය කියන පින්කන්ද සිරිපාද කන්ද විතර උස පින්කන්දක් තියෙන්න පුළුවන්. බොහෝ පින්කම් කරපු අය ඔය පින්කන්ද උපාදානය කරගෙන ඕකෙනුත් අපි යම් යම් දේවල් ආපහු බලාපොරොත්තු වෙනවනම් සැප සම්පත් ඒක තමයි අපේ මේ නිවනට බාධා. ඒ නිසා අපි මේ පින්කන්දෙන් ශේෂයක්වත් ඉතිරි කර නොගෙන මේක දැනගත්ත මොහොතේ අදම අද ඉඳන්ම අපිට පුළුවන් මේ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා අතීතයේ අපිට ඥාති වූ සියලු ණයකාරයන්ට පින් දීලා පින් පවරලා ඔය දෙවියන්ට භූතයන්ට පෙරේතයන්ට ඥාතීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා පිරිසිදු චේතනාවක් ඇතුව අවංක සිතින් අපි ඒ පින්කන්දෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ පින්කන්ද පවරලා දීලා අපේ ඒ සියලු ණයකාර ඥාතීන්ව මුදවා නිදහස් කරන්න ඒ පින්කන්ද උපකාර වන ආකාරයට පින් දීලා පින් පවරන්න ඕන. ඒ අනුව අපිට මෙතෙක් කල් මේ වැරදි විදිහට වටිනවා හොඳයි කියලා නිත්‍යයි සුඛයි අත්තයි කියලා මේ අල්ලගත්ත උපාදානය කරගත්ත අයිතිගත් කරගත්ත මේ වැය කර කර ගෙවන මේ මහ පින්කන්දත් අපිට දවස් ගණනකින් දවස් හතකින් දීලා පවරලා අයින් කරලා නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ බුද්ධ ශක්තියක් මේ ඥානයක් බුද්ධ ඥානයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කරන්නත් පුළුවන් කමන්න. මොකද මොකද අදේශී දැන් වචන තුනක් තියෙනවා ලෝභ ද්වේෂ මෝහ කියන එක. ඒක දෙවෙනි පැත්ත අලෝභ අද්වේෂ අමෝහ. ඔය දෙවෙනි වචනේ තමයි ද්වේෂ අද්වේෂ වීත ද්වේෂී. වීත කියන්නේ සහ මුලින්ම ද්වේෂයෙන් වෙන් වූ සිතක්. වීත රාගී කියන්නේ සහ මුලින්ම නැවත නූපදින ආකාරයට රාගයෙන් වෙන් වූ සිතක්, මිදී නිදහස් වූ සිතක්, විමුක්ති අර පරිමුච්ඡති කියන තත්වයට පත් වූ පිරිසිදු සිතක් කියන එකයි වීත රාගී, වීත ද්වේෂී, වීත මෝහී. හැබැයි මේක වෙන්න ඊට ඉස්සෙල්ලා වචනයක් තියෙනවා. මොකද්ද? රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ. ඒ නිසා රාගක්ඛය නොකල කෙනෙකුට වීත රාගී වෙන්න බෑ. ද්වේෂක්ඛය නොකල කෙනෙකුට අර බැම්ම කැපුවේ නැත්නම් ඒ පුද්ගලයාට අපිට වීත දේශී, වීත මෝහී, වීත රාගී කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බැම්ම කපන්නට උපකාර වෙන්නේ බැම්ම තියෙන බව තේරුම් ගන්නවා. බැම්ම තියෙන බව තේරුම් ගැනීම තමයි ලෝභ ද්වේෂ මෝහ තේරුම් ගැනීම. ඒක තේරුම් ගත යුතු දෙයක්. ද්වේෂය රාගය ද්වේෂය මෝහය අලුතෙන් හැම පෘථග්ජන පුද්ගලයෙක්ම ජීවිතයේ දිනදා කටයුතු කරනකොට ජීවත් වෙනකොට ඔය ලෝභ සිතක් ද්වේෂ සිතක් මෝහ සිතක් උපදිනවා. ඒ යම් දැනුමක් ලැබුවාම මේ ලෝභ දේශ මෝහ වැරදි බව දැක්කහම මේක තමයි මේ සංසාරේ දුකට හේතුව කියන එක දැක්කහම තේරුම් ගත්තාම ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අලෝභ අද්වේෂ අමෝහ කියන தත්වය ලෝභය අත්තරින්න, ද්වේෂය අත්තරින්න, මෝහය අත්තරින්න. ඔය චේතෝ විමුක්තියටපත් වෙලා කරන්නේ ඔන්න ඔය කියන ලෝභය අත්තරීම, ද්වේෂය අත්තරීම తాවකාලික වශයෙන්. හැබැයි කිසි කෙනෙකුට ඔය කියන අලෝභාදේ සමෝහ තේරුම් ගත්තට මේ ලෝභය ද්වේෂය මෝහය අලුතෙන් උපදින එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ලෝභය ද්වේෂය මෝහය කොච්චරම අත්හැරියත් අලුතෙන් නොකඩවා උල්පතකින් වතුර ගලන්නා වගේ අපි මේ පෘථග්ජන තත්වයෙන් කරන කියන හිතන පචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, ඔය පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනිඤ්ඤාපි සංකාර කරන හැම අවස්ථාවකම අර වතුර උල්පතකින් උරන්නා වගේ මේ කියන රාගය ද්වේෂය මෝහය ලෝභ ද්වේෂ මෝහ අනුසය උපත ලබනවා. මේක අපි මේ මුල සිඳලා මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හොයලා මුල කැපුවට පස්සේ අර උල්පත වැහෙන නිසා අර කය කය වෙනවා, සිඳෙනවා. සින් කන්දනය වෙනවා සිින්ද දමනවා. ඒ නිසා ලෝභක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බාන. එනිසා මේ වචන තුනම, මේ කරුණු තුනම, මේ ක්‍රියා තුනම තේරුම් ගන්න ඕන. ලෝභය ද්වේෂය මෝහය, ලෝභය ද්වේෂය මෝහය හැටියට තේරුම් ගන්න ඕන. අලෝභ ආදේශ අමෝහ අත්තරීම හැටියට, ලෝභය ද්වේෂය මෝහය අත්තරීම හැටියට තේරුම් ගන්න ඕන. ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය කියන්නේ නැවත නූපදින ලෙස මේ හිත පිරිසිදු කරගන්න ඕන. හිතේ අපිරිසිදු බව, කිලුටු බව මුල් බෑගෙන තියෙනවා නම්, අර කෙලෙස් මුල් තියෙනවා නම් ඒක නැවත උපදිනවා. ඒ නිසා මේක මේ තුනම හරියට තේරුම් ගත්තොත් ලෝභ අලෝභ, ලෝභක්කය ද්වේෂ අද්වේෂ, ද්වේෂක්කය මෝහ අමෝහ, මෝහක්කය තුනම තේරුම් ගත්ත පුද්ගලයෙකුට අපිට කියන්න පුළුවන් වීතරාගී පුද්ගලයා, වීත දේශී පුද්ගලයා, වීත මෝහි. මේ තුනක් වචන කිව්වට මෙතන ක්‍රියාකාරකම් තියෙන්නේ එකයි, තුනක් නෑ. එනිසා වීතරාගී වුණාන වීත දේශී වීත මෝහි කියන තත්ත්වයටත් ඉබේම පත් වෙනවා. කොහොමද? අර න මෝ කියන මෝහය සහ මුලින්ම නැතිවීම නිසා ඔය තුනම නැතිවෙලා කැපිලා සිඳිලා යනවා මෝහය අලි නූපදින ලෙසම. ඒකයි කිව්වර නහි ජාතු ගබ්බ සෙහියම් පුනරේතිති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝ.
අරිය මෛත්‍රී භාවනාව චේතෝවිල් ක්‍රමයට හෝ ප්‍රඥා විත් ක්‍රමයට භාවනා කළ හැකි නේද? ඒ ක්‍රම දෙකේදී දස දිසා මොනවාද? ඒ දිසා වලින් දක්වන්නේ කුමක්ද?
මොකද්ද මොකද්ද ඒ ප්‍රශ්නේ? මට නම් හරියට තේරුන්නේ නැහැ ආයි.
අරිය මෛත්‍රී භාවනාව චේතෝ විමුක්ති ක්‍රමයට හෝ ප්‍රඥා විමුක්ති ක්‍රමයට භාවනා
දැන් ඔය වචන දෙක දානවට වැඩිය හොඳයි. අරිය මෛත්‍රී භාවනාව සමතයක් හැටියට භාවනා කරන්න පුළුවන්, විපස්සනාවක් හැටියට භාවනා කරන්න පුළුවන් කිව්වනම්. සමතය කියන්නේ දැන් මෛත්‍රිය වැඩෙනකොට තමන්ගේ හිතේ තියෙන ද්වේෂය තාවකාලිකව යටපත් වෙනවා. තාවකාලිකව යටපත් කරන්න පුළුවන්. හැබැයි අපිට ඔය අරිය මෛත්‍රිය භාවනා කරලා පමණක් මේ ද්වේෂ මුල නිච්ච වෙලා තියෙන, සුඛ වෙලා තියෙන, අත්ත්ව වෙලා තියෙන, අභිනන්දනයෙන් බැඳිලා තියෙන මේ ද්වේෂ මුල උදුරා දාන්න බෑ. ඒ නිසා මරණානුසතිය, අසුභා බුද්ධානුසතිය නැතුව මෙත්තානුසතියෙන් විතරක් ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න බෑ. චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. මේක වෙනස තේරුම් ගන්න ඕන. එතකොට මෙත්තානුසතිය කියන්නේ සමත භාවනාවක්, චේතෝ විමුක්තියටපත් වෙන හැකි භාවනාව. හැබැයි විපස්සනාවක, අනුපස්සනාවක ප්‍රඥා විමුක්තියට, විද්‍යා විමුක්තියටපත් වෙන්න බෑ. අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් නොගෙන අර නිච්ච වූ, සුඛ වූ, අත්ත වූ, රාගය ද්වේෂය මෝහය මුල් බෑගෙන තියෙනවා නම්, ඒකට බැඳිලා තියෙනවා නම් ඒකෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ ඔය අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගින ධම්මානුධම්ම පස්සනාව මෙනෙහි කිරීමෙන්, ඒවා අනුගමනය කිරීමෙන්. මේක මේ වචන ටික කියවීම නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ප්‍රායෝගිකව තමන්ගේ හිතින් තමන් කළගත යුතු මේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන කරගත යුතු ප්‍රායෝගික ක්‍රියාකාරකම්. දස දිසා මෛත්‍රිය කියලා තියෙනවනේ. දැන් අපි පෙර දිගවසන සත්වයෝද, පෙර අනුදිගවසන සත්වයෝද, දකුණු දිගවසන සත්වයෝද, දකුණු අනුදිගවසන, පසු දිගවසන, පසු අනුදිගවසන, උතුරු දිගවසන, උතුර අනුදිගවසන, අට දිසාවයි, උඩ දිසා, යට දිසා, දස දිස. මේක දැන් අපි මේ මෛත්‍රී කරනකොට අප්‍රමාණ චේතෝ විමුක්තිය, සීමාවක් නැති සියලුම අයට අපි මෛත්‍රී කරනවා නම් ආර්ය මෛත්‍රිය සම කෙනෙකුටම දස දෙසාවෙම වඩන. මේක අප්‍රමාණ චේතෝ විමුක්තිය මිසක ප්‍රඥා විමුක්තිය නෙමෙයි. හැබැයි එහෙම චේතෝ විමුක්තිය වඩන කොට අපිට මේ නිච්ච වෙලා තියෙන අර ද්වේෂය කියන ගතිය සමහර විට ටිකක් දිග කල් වඩනකොට අර මේ කණෙන් අල්ලලා මේ පැත්ත අල්ලනවා වගේ ටිකක් හරියන්න පුළුවන්. හැබැයි අපි එච්චර අමාරු කරන්න ඕන අපිට මේ රාගය ද්වේෂය මෝහය කියන තුනම ඉවත් කරන්න පුළුවන් මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති කියන අනුස්සති හතරම එකවර දැනගෙන එකවර යුගනද්ද හැටියට භාවනා කිරීමෙන් භාවිතා කිරීම. ඒක නිසා ධර්මයේ දන්න කෙනෙකුට ඔය මෙත්තානුස්සතිය විතරක් ඕනේ නැහැ. මෙත්තානුස්සතියෙන් බෑ කීයටවත් අසුභානුස්සතියෙන් කරගන්න පුළුවන් වැඩේ එකපාරට කරන්න. ඒ නිසා මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි දෙකම එක හා සමානව අපිට උපකාර වෙනවා. මොකද තණ්හාව තමයි, එහෙම නැත්නම් රාගය තමයි මුල. ඒක දෙවෙනි පැත්තයි ද්වේෂය. අපි දෙවෙනි පැත්ත කපා දාන්න බෑ, යටපත් කළාට වැඩක් නැහැ. රාගේ තියෙන තාක්කල්, රාගයෙන් කටයුතු කරන තාක්කල්, තණ්හාව ඇති වෙන තාක්කල් ද්වේෂයේ හිතක උපත ලැබෙනවාමයි. මෝහය තියෙන නිසා.
ස්වාමීන් වහන්සේ, මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම දුකට හේතුවයි. එය එසේ වන ආකාරය අනුකම්පාවෙන් අපට පැහැදිලි කරන්න.
මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම තරම් වටිනා දෙයක් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ පැවැත්ම තුල දකින්නේ නැහැ වෙනත් දෙයක්. එතකොට මේ සියලුම පෘථග්ජන මිනිස්සු වටිනවා, සාරයි, හොඳයි, ප්‍රියයි, මනාපයි, මිහිරි කියලා උපාදානය කරගන්නේ ඇහෙන් දකින රූපස්කන්ධය, කනෙන් අහන ශබ්ද, ඒ රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස කියන ධර්මතාවයමයි රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට උපාදානය කරගන්නේම. ඒක පෘථග්ජන ගතිය. ඒකට හේතුව මේ උපාදානය කරගත්ත දේ ඒ වෙලාවේ යම් ආස්වාදයක් ඒ පුද්ගලයාට ලබා දෙනවා. හැබැයි ඒ වෙලාවේ ඒ ලැබූ ඒ ආස්වාදය ඒ පුද්ගලයාට නැවත දුකක් උරුම කර දෙන බව, උපාදානය නිසා ඒ ආස්වාදය විඳවීම නිසා ආදීනවයක් උරුම වන බව නොදැකීම, නොපෙනීම, තේරුම් නොගැනීම තමයි මේකට හේතුව. ඒ නිසා දැන් මේක මෙන්න මේ වගේ වැඩක්. මේක හොඳ පුදුමාකාර දෙයක්. මේක දැන් අපි දැන් වර්තමාන මොහොතේ අපේ ඇහැට ප්‍රිය කරන, ප්‍රිය වූ, මනාප වූ, මිහිරි වූ යමක් අපි දැක්කොත් අපි ඒ දැක්ක රූපය නිසා යම් මත්වීමක් සිද්ධ වෙනවා, මත් වෙනවා. මේ මත් වුණාම එකපාරට අපි අර කැමරාවක ටික් කියලා අපි අර ස්විච් එක දාලා කැමරාව ඇතුළට ගත්තා වගේ මේ ලස්සන ප්‍රිය වූ, මනාප වූ, මිහිරි රූපය අපි කොහෙද තැන්පත් කරගන්නේ? චිත්තසංතානයේ. ඒක චිත්තසංතානයේ තැන්පත් කරගත්තට පස්සේ ඒක ඒ වර්තමාන මොහොතේ අපි දැක්ක ලස්සන ප්‍රිය, මනාප, මිහිරි දේ අපි උපාදානය කරගත්ත පංචස්කන්ධය. ඒ උපාදානය කරගෙන අරගත්ත ෆොටෝ එක අරගත්ත හිත ඇතුලේ දැන් තැන්පත් කරගත්ත දේ වෙනස් වෙන්නේ නැහැ. ඒක නිත්‍යයි, සුඛයත්. හැබැයි අපි ඔය දැන් බාහිර ලෝකේ තියෙන අර ෆොටෝ එකෙන් ගත්ත ලස්සන දේ අපිට පෙවුනේ නැතුවට වේගයෙන් අන්‍යතාභාවයටපත් වෙලා, විපරිණාමයටපත් වෙලා වෙනස් වෙනවා. හරිද? මේක දැන් අර බාහිර ලෝකේ තියෙන දේ, අපි අර ෆොටෝ එක ගත්ත දේ අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි. අපි අර ඇතුළට ගත්ත දේ, උපාදානය කරගත්ත දේ නිත්‍යයි, සුඛයි, අත්තයි. ඔන්න ඔය දෙක තේරුම් නොගැනීම ඔය ඔය උපහරණය, ඔය උපමාව තේරුම් ගන්න බැරිකම තමයි අපි මේ සියලුම දේවල් උපාදානය කරගන්නේ. ඔය යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් තේරුම් ගත්තොත් යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තං එතන් මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාත් අපිට මේ දුකට හේතුව මොකද යද නිච්ඡං තන් දුක්ඛං යම් දෙයක් අපි නිච්චසේ අර ෆොටෝ එක අර ට්‍රික් ගාලා අර අරගෙන අපි තැන්පත් කරගත්ත දේ වෙනස් වෙන්නේ නැහැ ඒක නිච්චයි හැබැයි අර ඇත්ත දේ වෙනස් වෙනවා වේගෙන් ගඟක් ගලාගෙන යනවා වගේ නොකඩවාම වේගෙන් මරණය කරා විනාශය කරා විපරිණාමය කරා ගලාගෙන යන දෙයක් අර ඇත්තදී හැබැයි අපි මේ උපාදානය කරගෙන අපි මනෝමය චිත්තසංතානෙ තැන්පත් කරගත්ත දේ එහෙම වෙන්නේ නැහැ මේ දෙකේ වෙනස තේරුම් ගන්න බැරි කම නිසා තමයි අපි උපාදානය කරගන්නේ මේ සියලුම දේ ඇහෙන් දකින්න රූප කනෙන් අහන ශබ්ද නාසයෙන් ගන්නා ගඳ සුවඳ දිවෙන් ගන්නා රස කයෙන් ගන්නා පහස විශේෂයෙන්ම මනසෙන් ගන්නා ධම්ම මේ සියලුම දේවල් අපි උපාදානය කරගන්නේ ඔන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියන වැරදි තීරණය මත හැබැයි නියම නිවැරදි දේ මොකද්ද මේ සියලුම දේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මේක තේරුම් ගන්නට අපහසු වීම නොහැකි වීම තමයි නිවනට බාධාව ධර්මය අවබෝධකම් නැති එක දුප්පඤ්ඤස බව කියන්නේ ඒකනි කිව්වේ නායන් ධම්මෝ දුප්පඤ්ඤස පඤ්ඤත්තසායන් ධම්මෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා ඒ නිසා දැන් මේ පඤ්ඤා ප්‍රඥාව උපමනා වෙනවා මේක තේරුම් ගන්න අර මේ පංචස්කන්ධේ උපාදානය කරගන්න මිනිහා එකෙන් ආස්වාදයක් ලබන නිසා ඒ මොහොතේ ඊගාවට තමන්ට ලැබෙන දුක තමන්ට ලැබෙන අනාථ බව තමන් වෙන අනාථ බව තේරුම් ගන්නේ නැහැ ඒක නිසා ඒකයි මේක පෘථග්ජන පුද්ගලයා කියන්නේ ඒකයි උපාදානය කරගන්නේ ඒ උපාදානය කරගත්ත දේ උපාදානය කරගන්නේ තමන් ඒක බරක් වෙන්නේ තමන්ට බයක් වෙන්නේ තමන්ට බැම්මකින් බැඳෙන්නේ තමන් ඒක මේ සංසාර ගමනට හේතු වෙන බව තමන්ට තේරුම් ගන්න බැරි වෙනවා
අපේ රටේ ඉතිහාසයේ ත්‍රිපිටකයේද චක්‍රවර්ති රජවරු පිළිබඳ විවිධ විස්තර අඩංගු ඇත මේ කතාද අද පුවත්පත්වල ප්‍රසිද්ධියේ රාවණා නම් චක්‍රවර්ති රජුගේ පිළිබඳව බොහෝ තොරතුරු පළ වේ එහෙත් මේ තොරතුරු බොහෝමයක් යථාභූත ඥානයෙන් දැන අනිත්‍ය දහමටද හේතුඵල දහමටද ගැළපෙන සත්‍ය තොරතුරු බව අපට පිළිගත නැහැ ඔබ වහන්සේ විසින් ලියන ලද ජම්බුද්දීපේ යන පොත්වලද ත්‍රිපිටකයේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේද මේ රාවණා රජවරු ගැන චක්‍රවර්ති රජවරු ගැන සඳහන් කර ඇත මේ පෘථිවිය මතු බුදුවරුන් පහළ වන අන්දමට වරින් වර චක්‍රවර්ති රජවරුන්ද පහළ වන බව ත්‍රිපිටකයේ සඳහන්ය මේ පිළිබඳ
දැන් මේ ලෝකේ ඉතිහාසය තියෙන බොහෝ රටවල්වල දැන් ඔය අවුරුදු 1000ක් 2000ක් ඇතුළත නොයෙකුත් රටවල්වල රජවරුන් ගැන නොයෙකුත් අධිරාජ්‍යයන් ගැන නොයෙක් කාලවල නොයෙක්ව තියෙන පර්ෂියන් අධිරාජ්‍යය ග්‍රීක අධිරාජ්‍යය බැබිලෝනියානු අධිරාජ්‍ය ඒ වගේම ඉංග්‍රීසීන්ගේ අධිරාජ්‍ය පෘතුගීසි ස්පාඤ්ඤකාරයෝ මෙහෙම තියෙනවා කොහේවත් මේ කියන චක්‍රවර්ති රජ කෙනෙක් ගැන ওই ඉතිහාසයක කොහේවත් වෙන රටක කොහේවත් සඳහන් වෙලා තියෙනවද පොතක ලියලා තියෙනවද නැහැ නමුත් මේ චක්‍රවර්ති රජවරුන් ගැන ලියලා තියෙන්නේ ලියවිලා තියෙන්නේ සඳහන් වෙලා තියෙන්නේ මේ හෙළබිමේදී ලියපු ත්‍රිපිටක පොත්වල රක්කපඤ්ඤ සූත්‍රයේ මේ වගේ චක්‍රවර්ති සියනාදි සූත්‍රයේ මෙහෙම චක්‍රරත්න විග්‍රහ කරපු සූත්‍ර තියෙනවා ඒ ත්‍රිපිටකයේ ඒ වගේම මහාවංශෙත් තියෙනවා මහාවංශේ පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා මන්දාත නමින් ඒ වගේම ඔජදීපේ වරදීපේ මණ්ඩදීපේ මෙහෙම චක්‍රවර්ති රජ පරපුරු බලි තරු රාවණ මෙහෙම චක්‍රවර්ති පරපුරවල් හිටියා කියලා ඒ වගේම හැම චක්‍රවර්ති රජ කෙනෙක් රජ වුණාට පස්සෙම බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන බවත් මහාවංශයේ ත්‍රිපිටකයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නිකම් මේ එක මිනිහෙක්ව දෙන්නෙක්ව නිවන් දක්වන්න නෙමෙයි. දැන් චක්‍රවර්ති රජ කෙනෙක් රජ වෙන කාලෙට මිනිස්සු පින් පුරා ගන්නවා. ඒ කාලෙට පව්කම් කරන්න හේතුවක් නැහැ. හොරකම් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. වැරදි කරන්නේ නැහැ. මොකද දසරාජ ධර්මය රජ කරනවා. හැබැයි නිවන් දකින්න බෑ. ඒ නිසා දැන් ඒ චක්‍රවර්ති රජ කෙනෙක් රජ වෙන්නෙම මේ මිනිස්සු හැටියට ඉපදුන අයට අර උබ්බේතගත පුඤ්ඤතා ශක්තිය පූර්ණ කරන්න. ඒ පූර්ණ කරාට පස්සේ ඒ චක්‍රවර්ති රජ පරපුර අවසන් වුණ ගමම්ම යම් යම් මේ දුක අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන කරුණු මේ රාගය ద్వේෂය මෝහය ලෝකේ රටේ පවතිනවා. එතකොට අර චක්‍රවර්ති රජ කෙනෙක්ගේ කාලෙක කිසි මිනිහෙකුට මේ නිවන් දකින්නට අවබෝධ කරගත යුතු දුක, දුක් ආර්ය සත්‍ය, දුක් සමුදය ආර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද නිවන් දකින්න බෑ. නමුත් චක්‍රවර්ති රජ කාලේ කරන්න අර මිනිස්සු පින් පුරා ගන්නවා. ඒ පින් පිරු මිනිස්සුන්ට මේ දුක, දුක් ආර්ය සත්‍ය, දුක් සමුදය ආර්ය සත්‍ය තේරුම් ගන්නට උපකාර වන ආකාරයට බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ ධර්මයේ දේශනා කළ ඒ පිම්පිරු මිනිස්සුන්ට මේ මග පහදලා පිරිසිදුව දෙක. ඒ නිසා මේක නියාම ධර්මයක්. චක්‍රවර්ති රජ කෙනෙක් හෝ එක්කෙනෙක් හෝ ඊට වැඩි පරපුරක්ම රජ වෙනවා. බලිතරු රාවණ සියලු මතන් වල චක්‍රවර්ති රජවරු 5 දෙනෙක් 7 දෙනෙක් වගේ ගාණක් මන්දාත රජ පරපුරේ එහෙම රජකම් කළා තියෙනවා. ඒ කාලය තුල බොහෝ මිනිසුන්ට මේ නිවන් දකින්නට උපකාර වන අවශ්‍ය වන පින් පුරා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ මිනිස්සු යම් ආකාරයක පින් පුරාගෙන ඔය කියන දිව්‍ය ලෝකවල හරි මනුෂ්‍ය ලෝකවලේ ඉපදිලා ඉන්නවා. ඒ නිසා බුදු කෙනෙක් බුදු වෙන්නෙම මේ අර පස්මහා බැලුම් බලනවා කියන්නේ බුදු කෙනෙක් බුදු වෙන්නේ බොහෝ විශාල පින්පිරු මිනිසුන් කොටසක් මේ නිවන් දකින්න නිවන් අවබෝධ කරගන්නට සුදුසු ආකාරයට පුබ්බේසගත පුඤ්ඤතා ශක්තිය අත්ථසමාපණිචීච ශක්තිය අරිසත්‍යඥාන දර්ශන මේ ශක්ති මේවා පූර්ණ කරගන්න පුළුවන් වූ අවස්ථාවකදී පමණයි. ඒ නිසා ඒ අවස්ථාවේ අර කාලය දීපේ දේශ ආදී කොලට්ටා වූ කරුණ පහබල්ලා බුදු කෙනෙක් බුදු වෙන්නේ ඒ සියලුම මිනිසුන්ට මේ මාර්ග ප්‍රතිපදාව මාර්ගචර්යාව කියා දීලා මේ මඟ විවුර්ත කරලා දීලා නිවන් දකින්නට අවශ්‍ය මඟ පෙන්වන්නට. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් කීයටවත් බුදු වෙන්න බෑ, බුදු වෙන්නේ නෑ. මේ 10කට 15කට 100කට 1000කට නිවන් දකින්න. ඒ නිසා බුදු කෙනෙක් බුදු වෙන්න නම් බොහෝ විශාල පිරිසක් මේ නිවන් දකින්නට අවශ්‍ය වෙන පිම්පිරු තත්ත්වයට පත් වෙන්න ඕන. ඒ සඳහා තමයි චක්‍රවර්ති රජ කෙනෙක් රජ වෙන්නේ. චක්‍රවර්ති රජ කෙනෙක් රජ වුණු කාලෙදී මිනිස්සු පව්කම් කරන්නේ, හොරකම් කරන්නේ, බොරු කියන්නේ, ඔය කාමයේ වර්ධව හැසිරෙන්නේ, ඒ වගේ පස්පව් කරන්නේ නැහැ. ඒ නිසා දස අකුසල් කරන්නේ, දස කුසලයේ පුරා කුසලයේ කියන කතාවක් ඇතන දස පින්කම් කරලා පිම්පිරු මිනිසුන් නැටියට ඉන්නවා දිව්‍ය ලෝකේ සහ මනුෂ්‍ය ලෝකේ. ඒ අයට මේ දුක අවබෝධ කරගන්න දෙන්න බුදු කෙනෙක් බුදු වෙලා ධර්මය කියලා දේශනා කළා. ඒ ප්‍රඥාවන්තයන්ට නිවන් දකින්න පාර පෙන්නනවා. ඒකයි ධර්මතාවය. ඒක නියාම ධර්මයක්. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි.
බොහෝ අවස්ථාවල ධර්ම දේශනා ආරම්භයේ හා අවසානයේදී සෙවර සාධු නාදය පවත්වන්නේ
සාදු කියන්නේ සුහද පිරිසිදු සිතක් පවත්ලා මේ ධර්මය අපි සාදු කියන එක සුහද සිතක් පවත් ගන්න. එහෙම නැත්නම් තමන්ගේ සිතේම තියෙන ඔය කකියන කැකෑරෙන නොයකුත් රාග ද්වේෂ මෝහ ඉවත් කරන්නට පුළුවන් වන ආකාරයේ සුහද තත්වයකටපත් කරන්න සාදු කියන தത്വයට අපි සාදුකාරයක් දෙනවා. ඉතින් ඒක ඉඳලා තමයි තුන්තරයක් සාදුකාර දෙන්නේ. එතකොට අර පුද්ගලයාගේ සිතේ තියෙන කැකෑරෙන අර කුප්පණය වෙන අර නොයකුත් වැරදි ගතිගුණ ඉවත් වෙලා හිත එක්තන් සමතයටපත් කරනවා කියන්න පුළුවන්. ඒ නිසා සමතයටපත් කරගන්න උපකාර වන ආකාරයට තමයි අපි මේ සාදු තුන් පාරක් කියන්නේ. ඒ වගේම මේ නාමෝ තස්ස භගවතු වරහතෝ මේ බුද්ධත්වයටපත් වෙන්නට උපකාර වන මේ ධර්මතාවය සිහිපත් කරන්නේ හරි හැටියට තේරුම් ගත්තොත් අර්ථ ධර්ම නිරුක්ති හැටියට අපි මේ ධර්ම දේශනාවෙන් මේ ධර්ම සාකච්ඡාවෙන් මේ ප්‍රශ්න විසඳීමෙන් කරගත යුතු දේ හරියට පැහැදිලිව තේරුම් ගැනීමට තමයි ඔය සුවදසිතක් ඇති කර ගැනීමත් මේ මෝහය සහ මුලින්ම නැති කරලා මේ තත්වයට හිත පිරිසිදු කර ගැනීමත් කියන එක තමයි පරමාර්ථය.
අනාගාමී ඵලදාතිය රාගේ පූර්ණ වශයෙන් දිදීයස්නා රූප රාග අරූප රාග ඇත්තේ කෙසේ?
සම්පූර්ණ වශයෙන් නෑ, ඕලාරික වශයෙන් විතරයි මිදී තියෙන්නේ. තාම තියෙනවා රූප රාග අරූප රාග. දැන් මේ රාගය සියලුම තැන්වලදී රාගය විරාග කරන්න ඕනේ. දැන් සෝතාපන්න ඵලයෙන් රාග විරාග කරන්නේ කොහොමද? දෘෂ්ටි වශයෙන් මෙතෙක් තිබුණු වැරදි දැක්ම පිරිසිදු කර ගැනීමෙන් සෝතාපන්න ඵලයෙන් රාග විරාග කරනවා. සකදාගාමී ඵලයෙන් මේ ඕලාරික වශයෙන් අපි මෙතෙක් වඩිනවා කිව්ව පංචස්කන්ධය රාග විරාගයෙන් කොටසක් අර බිම්බර ගතිය දස බිම්බර මාර්සෙනක කොටසක් ඉවත් කරන්න පුළුවන්. ඒවා ඕලාරික වශයෙන්. ඒ වගේම අනාගාමී ඵලයෙන් උද්දම් භාගිය වූ තවත් කොටසක් මේ රාගය විරාග කරන්න පුළුවන්. අරහත් මාර්ගයේදී අරහත් ඵලයේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච කුච ඒක රාග විරාග කරන්න. ඒ නිසා මේ රාග විරාග කිරීම මගඵල හතරෙදිම අනිවාර්යයෙන්ම කළ යුතු කරගත යුතු දෙයක්. ඒ නිසා රාග විරාග කිරීම තමයි නිවන කියන්නේ, වෙන මොකක්වත්
නෙමෙයි. ධම්ම උද්දච්ච විග්‍රහිත මානස භාවනා ක්‍රමය කළ යුත්තේ කෙසේද පැහැදිලි කරගන්න.
ඒක කියා දෙන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. තමන්ගේ හිතේ උද්දච්චයක් ඇති වෙන්නේ කොහොමද? තමන්ගේ හිතේ උද්දච්චය ඇති වෙන්නේ මානෙ නිසා. එතකොට යම් කිසි කෙනෙකුට මේ උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන්. විග්‍රහිත කියන්න පුළුවන් තමන් මේ මෙතෙක් කල් අල්ලගෙන අරගෙන තියෙන මේ වැරදි දේ ගතිය විග්‍රහිත කරනවා කියන්නේ. අපි ඒක දැන් විඝාත කියලා කියනවා, විග්‍රහිත කියලා කියනවා, සමුග්ඝාත කියනවා. ඝාතනය කරනවා කියන්නේ මොකද? කපලා අස් කළා ඉවත් කළා මරලා දානවා කියන එක. එතකොට මේ විග්‍රහිත කරනවා කියන්නේ තමන්ගේ හිතේ තියෙන උද්දච්චය උදහස්කම විශ්වෝපේ මහාන් තත්වය උද්දච්ච. අර ඔය දැන් සිල්පදයක් කියනවනේ උච්චාසයන මහාසයන, මේකෙත් තියෙන මේ උද්දච්ච විග්‍රහිත මානසම් වලට කිට්ටු ඒ දෙකේම අට්ටයක්. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ තියෙන උද්දච්චය නැති කර ගැනීම තමයි රාග විරාග කරනවා කියන්නේ. ඔය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර වෙනවා කියන්නේ ඔක්කොම ඒක එකපාර එකවර කරගන්න පුළුවන් නම් තේරුවන් කරා මේ රාගය විරාග කර කර ඉන්න ඕනේ නැහැ. රූප රාග අරූප රාග කාම රාග ඒ මොකක්ද ඕනේ නැහැ. මේ අර අනුසය නානුසයති කරනවා කියන தත්වය තමයි එක පාටම උද්දච්ච විග්‍රහිත මාන සංකේන தත්වයෙන් කරගන්න පුළුවන් දේ. ඒක බොහොම සූක්ෂම දෙයක්. හොඳ ප්‍රඥාවන්තයාට පමණක් අර උග්ගටි තඤ්ඤ පුද්ගලයාට පමණක් කරගන්න පුළුවන් දෙයක්. අනික ඇයට බෑ. ඒක මේ උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි, කියා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන් තේරුම් ගන්න ඕනේ. තමන් තේරුම් අරගෙන තමන්ගේ හිතේ තියෙන උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන් වෙන්න
ඕනේ. ධ්‍රුව සංඥාව පැහැදිලි කර දෙන්න.
දැන් උදෙත් ඕක පැහැදිලි කළා. මේ හේතුඵල පරම්පරාවක් අපි පවත්වාගෙන යන්නේ ওই ධ්‍රුව සංඥාව තියෙන නිසා. මේ හේතුඵල පරම්පරාව තුර පුද්ගලයක් සත්වයක් කියලා අපි මායාවක් හැටියට වැරදියට දකින්නේ ඝන සංඥාවක් තියෙන නිසා. ඒ නිසා හේතුඵල පරම්පරාව දිගේ යන එක තමයි ධ්‍රුව සංඥාව කියන්නේ. මේ දෙකම අපි තේරුම් ගන්න ඕන දෙකම මායාවක්. දෙකම වැරදි දෙයක්. මේ දෙකෙන්ම මිදී නිදහස් වීම තමයි නිවන. වෙන මොකක්වත් නෙමෙයි.
ඒ දෙවිවරුස සෝවාන් ඵලයට පත් වීමට නම් මම යන සත්පුත්තර සංඥාව සම්පූර්ණයෙන් දුරු කළ යුතුද?
නෑ. කීයටවත් නෑ. අරහතුන් වහන්සේ වුණත් මම කියන සංඥාව දුරු කරන්න ඕන. හැබැයි මමයයි ගැනීමට, මගේයයි ගැනීමට, මගේ ආත්මයයි උපාදානය කර ගැනීමට සුදුසු නොවන බව විතරක් ප්‍රත්‍යක්ෂ කොට සංකාර උපේක්ඛා ඥානයෙන් දැනගන්න යුතුයි. ඒ නිසා මේක මේ මම නෑ, මගේ නෑ, මේක මේ වැරදි දෙයක්, මේක වැරදි භාවිතයක්, මේක වැරදි අර්ථයක්. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න මම හැදුනේ කොහොමද? මේ කියන පංචස්කන්ධය මම කොට, මගේ කොට, මගේ ආත්මය කොට ගැනීම. ඒ නිසා මේක ගන්නට සුදුසු නැති බව මමයයි ගැනීමට, මගේයයි ගැනීමට, මගේ ආත්මයයි උපාදානය කර ගැනීමට සුදුසු නොවන්නේ මේ කියන දේ තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා කියන්නේ. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන தත්වයෙන් විග්‍රහ කළේ ඔන්න ඕකමයි. වෙන මොකක්වත් නෙමෙයි.
පණ්ඩිතයන් විසින් රචිත ථූපවංශයේ සඳහන් පරිදි ළඟදිව ධර්මාශෝක රජු සුවදාසක් දාගැබ් කරවා මහා තෙරුන්ගේ උපදෙස් පරිදි තමන්ටද පුතුන්වන් දුවන්වන් මහාන කරවා ලක්දිවට බුද්ධාම ලක්දිවට බුද්ධාමටත් ජයසීමා හෝ අංකුරයට මහසවරී දින හතක්වා නැව් මගින් ලංකාවට වටිනාසේකයි සඳහන් වේ. මෙවිට උවහන්සේ විසින් සහ අනිකුත් ගවේෂකයන්ගේ ලියා පළ කර ඇති අනෙක් පොතපතේ සඳහන් පරිදි ඉහළ සඳහන් ප්‍රවෘත්ති සුද්ධන් විසින් ප්‍රචලිත මුසාවාද යැයි සඳහන් වේ. සුද්ධන්ට පෙර ලියනවද සැලකෙන ඉහළ සඳහන් ග්‍රන්ථයක මෙවිනි දේ
දැන් මේ කියන මේ බුද්ධ ධර්මය සුද්ධ විසින් නෙමේ විකෘති කළේ, විනාශ කළේ. කොයි කාලෙද? අනුරාධපුර අග යුගයේ අභේගිරිය වාසීන් හැටියට ආව බුද්ධඝෝෂ හාමුදුරන්ට පස්සේ ආපු නොයෙකුත් ඉන්දියාවෙන් ආපු මහායානික, මහාවංශික, මහා සාංගික නිකාය පිරිස් විසේනේ මේ සියලුම දේ විකෘති කළේ, විනාශ කළේ. ඒ නිසා ඔය පඬිත පරාක්‍රමබාහු රජුරෝ 1395 දී තමයි ඔය කියන ථූපවංශේ, බෝධිවංශේ වගේ ඔය වංශ කතා පොත් තුනක්, ධාතුවංශේ, ථූපවංශේ, බෝධිවංශේ වගේ පොත් ටික තියෙන දඹදෙනි යුගයේ. දඹදෙනි යුගය වෙනකොට බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ රටේ. තිබුණේ ආගම. ආගම කියන්නේ මහායාන ආගම. ථේරවාදී ආගමක් තිබුණේ අනුරාධපුර යුගයේ මුල් කාලේ පමණයි. අභේගිරිය ඇදුවට පස්සේ මහා විහාරයේ ගිනි තියලා විනාශ කළා, පොත්පත් හෙළ අටුවා විනාශ කළාට පස්සේ බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ පොළොන්නරු යුගයේ. පොළොන්නරු යුගයේ තිබුණෙත් නැහැ, දඹදෙනි යුගයේ තිබුණෙත් නැහැ, ඊට පස්සේ තිබුණෙත් නැහැ. ඒ නිසා ඒ කාලේ වෙනකොට මේ ආගම, මේ මහායාන ආගම බොහොම බලවත්සේ මිනිසුන් අතර, විශේෂයෙන් සාහිත්‍යකාරයෝ අතර තිබුණා. ඒක පස්සේ කාලෙකත් සුද්ධ ආවට පස්සේ නැවතත් ඒකම මතු කරලා ගත්තා. ඉතින් ඒක නිසා ඔය සාහිත්‍ය පොත්, ඔය කියන පස්සේ කාලේ ලියපු සියලුම පොත්, මේ පූජාවලිය වගේ පොත්, සද්ධර්මාලංකාරයේ පූජාවලිය, කෞචිලමිනේ ගුත්තරණ, මේ ඔක්කොම පොත් සාහිත්‍ය පොත්, බෞද්ධ සාහිත්‍ය. බුදුහාමුදුරන්ගේ නමම අරගෙන ආගම නමකට කරගෙන ආගමේ නාමයෙන් ලියපු බෞද්ධ සාහිත්‍යය. එමිසක් බුද්ධ ධර්මය නෙමෙයි. එනිසා අපි හැම තිස්සෙන් බලන්න ඕන බුද්ධ ධර්මයයි බුද්ධ ආගමයි බෞද්ධ සාහිත්‍යයයි බෞද්ධ සංස්කෘතියයි වෙන් කළා තේරුම් ගන්න. ආගමයි ධර්මයයි දෙකක් හැටියට තේරුම් නොගත්ත මිනිහෙකුට කවදක්වත් මේකේ අර්ථය, මේකේ ධර්මය, මේකේ නිරුක්ති තේරුම් ගන්න බෑ. නිවන් දකින්න උපකාර වෙන්නේ ඔය සාහිත්‍ය නෙමෙයි, ඔය කියන වංශ කතා, පස්සේ කතාව පස්සේ ලියපු ඒවා නෙමෙයි. හැබැයි නිවන් දකින්නට යම් ආකාරයක මුලින්ම ලියපු මහාවංශයේ, දීපවංශයේ සහ උත්තර වංශයේ උපකාර වෙනවා, උපකාර වුණා. නමුත් ඒ වංශ පොත් අද නැහැ. අද ඒවා පස්සේ කාලික පරිවර්තනය කළා මහාවංශයේ පාලියට, පස්සේ කාලික පරිවර්තනය කළා දීපවංශයේ, උත්තර වංශයේ නැත්තටම නැති වුණා. ඒ නිසා නිවන් දකින්නට උපකාර වන අපේ ඉතිහාසය ඉතිහාසපොත් විකෘති වෙලා විනාශ වෙලා ගියා. ඒ නිසා පස්සේ කාලෙක ඉන්දියාවෙන් ගෙන ආපු ආගම අනුව සකස් වෙච්ච ඉන්දියාවෙන් ආපු ඉන්දියාවෙන් ගලාගෙන ආපු මහායාන ආගමත් සමග ආපු නොයෙකුත් දේවල් ඔය දඹදෙණි යුගයේ තිබුණා තියෙනවා අදත් අපි සාහිත්‍ය හැටියට උගන්වනවා තියෙනවා. ඒකයි උනේ
මිනිසුන්ට සීල රෝග ආබාධ සෑදෙන්නේ රාග ද්වේෂ මෝහ නිසාද? ඒ කෙසේදයි පහදා දෙන්න.
ඔව් ගිරිමානන්ද සූත්‍රයෙන්ම තියෙනවා ඔක්කොම ආබාධ සෙම් ආබාධ පිත්ත ආබාධ වාත ආබාධ සෙම් සම්මුත්තාන ආබාධ වාත සම්මුත්තාන ආබාධ මේකෙමයි. දැන් සිංහල වෛද්‍ය විද්‍යාවේ සියලුම රෝග ඇති වෙන්නේ මේ රාගය ද්වේෂය මෝහය එහෙමනම් වාපිත් සෙම් නිසා. වා කියන්නේ මෝහය, පිත් කියන්නේ ද්වේෂය, සෙම් කියන්නේ රාගය. එන්න මොකක්වත් නෑ. ඒ නිසා තමයි මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ එකක් දැන් එකක් දෝෂෙක් හිපුණොත් වාත දෝෂයක් ආවොත් එක පිත් දෝෂයක් ආවොත් එක සෙම් දෝෂයක් ආවොත් මේ තුනම කිපෙනවා. එකක් එහෙම නෙමෙයි. ඒ වගේම තමා පුද්ගලයෙක් හිතෙත් රාගය ඇති වුණොත් තණ්හාවක් ඇති වුණොත් ඒක නිසා ද්වේෂය මෝහයත් හටගන්නවා. මේකමයි එකම දේ සිංහල වෛද්‍ය විද්‍යාවෙත් ඒ පැරණි බුද්ධ දේශනාවෙත් වෙනසක් නැහැ. දෙකම එකම දේ පෙන්වන්නේ. එකම දේ එකම ධර්මයේ එකම විදියට පෙන්වන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. දැන් මේක යම් කිසි භෞතිකවාදීන් අන්තවාදීන් කරන කියන කතාවක්. අපිට පුළුවන් වුණා නම් මිනිස්සුන්ගේ හිත හදන්න, හිත පිරිසිදු කරන්න අපිට තැනක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ හිත පිරිසිදු කරන්න. ඒ නිසා මේ දැන් ඔය රණ්ඩු වෙන්නේ කවුද? බුද්ධාගම් කාර්යයයි මුස්ලිම් ආගම් කාර්යයයි. මේ ආගම් දෙක රණ්ඩුවා. ධර්මය කියන්නේ ඔය ආගම් දෙකටම අයිති දෙයක්නේ. ධර්මය කියන්නේ අපි මේ දැන් සම්මතයක් ඇති කරගෙන තියෙන අපි බුද්ධාගම් කාර්යය, අර මිනිස්සු මුස්ලිම් ආගම් කාර්යය. මේ ආගම් දෙකම වැරදි දේවල්. මේ ආගම් දෙකම මිනිසුන්ව බේද කරන දේවල්. දැන් බලන්න කොහේ නම් නිකාය බේදෙ. අපේ බුද්ධාගම ඇතුළෙම කීයකට නිකාය බෙදිලා තියෙනවද? උතන් තියෙන ධර්මයේ ඔය එකම නිකායකවත් ධර්මයේ නැහැ. ධර්මයේ තිබුණ නම් ඔහොම නිකාය ભેදයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ තව තවත් මිනිසුන්ව මනස ભેදමින්න කරන දේවල්මයි මේවා. මේවා භෞතික දේවල්. දැන් ඒක නිසා අපි හරියට ඔය තැන්වලට හැබැයි අපේ ඔය කියන අර චත්තාරෝඨානා නිවල දැන්ම අපි විග්‍රහ කරපු ඒ ස්ථාන අතර කිසිම සම්මජාතියක කිසිම වෙනත් සම්මත හෝ ආගමිකයෙකුට වෙන මිත්‍යා දෘෂ්ටිකයෙකුට කිසි කෙනෙකුට විනාශ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒවා රැඳී රැකී ආරක්ෂා වෙනවා. ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ චත්තාරෝඨානානි හරියට තියෙනවා නම් ඒ ඇති. නමුත් අතීතයේ මේ මුස්ලිම් මිනිසුත් ලංකාවට වෙළඳාමට ආපු පොළොන්නරු යුගයේ, දඹදෙණි යුගයේ වගේ කාලවල මේ මූදායිනට අරාබි රටවලින් වෙළඳාමට ආපු මිනිසු පළමු කොටම ලංකාවට අඩිය තිබ්බ ගමන්ම ඒ ළඟ කොහේ හරි තිබුණු පන්තලකට ගිහිල්ලා සිරිපතුල වැඳලා ඒ තමන්ගේ ආගම සිහිපත් කළ තමයි මේ වෙළඳාම පටන් ගත්තේ. ඒ වගේම මේ ලංකාවේ තිබුණු සිරිපතුල් මුස්ලිම් මිනිසු දීර්ඝ කාලයක් තිස්සේ වැඳ පුදාගෙන ආවා. ඒ නිසා ඔය ආදම්ගේ පතුල ඇඩම්ස් පීක් කියන එක දැන් සිරිපාද කන්ද මුස්ලිම් කාර්යෝ වඳින්න ආවා. එනකොට දැන් ඔය නැගෙනහිර පළාතෙන් හෝ දකුණු පළාතෙන් ගොඩ වැදුණු රටට ගොඩ බැස්ස මුස්ලිම් කාර්යෝ සිරිපතුල වඳින්න ආදම්ගේ පාදයේ වඳින්න සිරිපාද කන්ද වඳින්න යනකොට නවාතැන් ගත්තේ එක තැනක් තමා ඔය කියන කූරගල. එතන අතීතයේ මුස්ලිම් පූජක තැනෙක් පූජකයෙක් වයසකට ගිය ලෙඩ රෝගයක් හැදිලා මැරුණා. මැරුණට පස්සේ සම්මතයෙන් එතන මුස්ලිම් කාර්යෝ තමන්ගේ පූජකතුමා මැරුණ නිසා එතෙන්ට වැඳ පුදාගන්න කරන්න ගියා. ඒ නිසා මුස්ලිම් කාර්යෝ එතන ටිකක් කල් යනකොට අයිති කරගත්තා. මේකට යම් යම් අපේ හාමුදුරුවරු අතීතයේ හිටපු දැනුත් ඉන්න දැනුත් ප්‍රසිද්ධ වෙලා ඉන්න අය විකුණලා තියෙනවා සල්ලි වලට. ඉතින් ඒක නිසා මේක ආගම් ආගම් අතර තියෙන ප්‍රශ්නයක් ભેදයක් මිසක් මේ බුද්ධ ධර්මයට ඇති වෙච්ච දෙයක් නෙමෙයි, විනාශයක් නෙමෙයි. එනිසා බුද්ධ ධර්මය කියන්නේ මිනිසුන්ගේ හිතේ තියෙන ධර්මය, ධම්ම ප්‍රතිපදා. වෙන මොකක් කම නෙවෙයි, ධම්මානුධම්ම ප්‍රතිපදා. ඒක නිවනට බාධාවක් නෙමෙයි. ඒක මේ ආගම් ආගම් අතර ඇති වෙනස. අපි ඒ වට ගැටෙන්න ගියොත් ඒක නිවනට බාධා බව කවුරුත් දැනගන්න. ඒක ධර්මතාවයෙන් මතු වෙනකොට මිනිසුගේ හිත හරියනකොට ඔය ભેද නැති වෙලා නිදහස් වෙයි ඔය සියලුම දේ.
භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කළා දන්ත ධාතුව අලි ඇතුන් පිට වඩම්වාගෙන ඒමද දැන් නවීකරණය විය යුතු බව. මෙවැනි භික්ෂුන් වහන්සේලා භික්ෂු සමාජයට කළලා නේද? හාමුදුරනේ නමස්කාර
දෙන්න. ඒ වගේ වැඩක් නෑ අපිට. කොහොම වුණත් දැන් දන්ත ධාතුන් වහන්සේ වැඩම්වාගෙන යන එක සංස්කෘතික අංගයක්, සංස්කෘතික දෙයක්. බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා තමා එහෙම කියලා තමා මේ බොහෝ දේ ඔය පෙරහැර කරන්නේ. පෙරහැර බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. පෙරහැර මහායානික ආගමේ, ජෛනාගමේ, වේදාගමේ පල්ලිවල කෝවිල්වල තිබිච්ච දෙයක්. ඔය පෙරහැර දවුල්, තම්මැට්ටම්, බෙර, කොඩි, සේසත් දාලා ඔයගේ අලි ඇත්තු පිට මේ ගෙනියන්නේ, වඩම්මගෙන යන්නේ, ඔක්කොම පුද පූජා කරන්නේ, ඔක්කොම දේව ආගම්වල දෙවියන්ව තමා වැඩම කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලාටත් මේ වගේ දෙවියන්ට වගේ දේව සත්කාර, දේව ආගම්වල තියෙන පුදු පූජා සලකන්න ගියාම මේ වගේ දේවල්, මේ වගේ අංගෝපාංග, මේ නිස්සරණ අධ්‍යාසයෙන් අනුගමනය කළ යුතු තුන්හි භාවය පවත්වා ගත යුතු බුදු දේශනාවට, බුදුහාමුදුරන්ගේ ධර්මයට මේ වගේ දේවල් ඇතුල් වුණා. ඒක නිසා ආගමක් බවට පත් කළා, සංස්කෘතියක් බිහි වුණා, සංස්කෘතිය පවත්වාගෙන යනවා. ඒක සම්මතයක්, සම්ප්‍රදායක් හැටියට අපේ යම් යම් මහාමුදුරුවොත් පිළි අරගෙන ඔයගේ මත ප්‍රකාශ කරා.
ඒ එම භික්ෂුන් වහන්සේ විසින් උන්වහන්සේගේ ජන්මදිනය නිමිත්තෙන් තරක්මස් සුරුමස් කුහුල්මස් අනුභව කරගෙන සතුටු විය. එය මිනිසුන් විවේචනය කළ විට දානයට අපහාස, දානය අපහාසයෙන් ලක් කරන්න එපා යැයි ප්‍රකාශ කළා.
මට ඒකට කිසිම අදහසක් දක්වන්න බෑ, අදහසක් දක්වන්න ඕනෙත් නෑ. අපි කාවත් විවේචනය කරන්නත් ඕනේ නෑ. ඒ මිනිසු කරගත්ත දේ ඒ මිනිසු ගෙනියයි. දැන් අපි කල්පනා කරන්න ඕන මේ යම් කිසි කෙනෙක් මස් කෑම සහ නොකෑම පිළිබඳව වාදයක්, විවාදයක් ඇති කරගන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ කාලෙත් තිබුණා. නමුත් යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුගේ මස් බව දැනගෙන ඒ මස් වලින් තමන්ගේ දිව පිනවනවා නම් එතන තියෙනවා මස් කෙරෙහි ඇති ගිජුකමක්, රස තණ්හාවක්, රස කෑදරකමක්, රස ආසාවක්, රස විඳීමේ සුවයක්, ආස්වාදයක්. ඉතින් ඒක නිසා මේ සතෙක්ගේ මස් බව දන්නවා නම් තමන් වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් නොවී හෝ මරලා තියෙන බව දන්නවනම්, මරලා තියෙන සතෙක්ගේ මස් බව දන්නවනම් ඒ පුද්ගලයා ඒ මස් තණ්හාවෙන්, රස ආසාවෙන් කෑවොත් ඒ පුද්ගලයා මගඵලලාභීෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයාකාව තියෙන්නේ අර රහ බැලීමේ ආසාව. ඒක නිසා එතන තියෙන්නේ රස කෑදරකමක්, රස තෘෂ්ණාවක්, රස පිරේතකමක්, හැබැයි ත්‍රිපිටකයේ බොහෝ තැන්වල කියලා තියෙන දේවල් වැරදි විදිහට අර්ථ දක්වන්න ඒ පුද්ගලයෝ කටයුතු කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පිඳුසිඟා වඩිද්දි බොහෝ මිනිස්සු බුදුහාමුදුරුවන්ට මස් මාළු පූජා කළා. ඒක ඇත්ත. බුදුහාමුදුරුවෝ ඒවා තුන්හිභාවයෙන් පිළිගත්තා. අරිය තුන්හිභාවයෙන් පිළිගත්තා. හැබැයි කිසි තැනක ත්‍රිපිටකේ නෑ බුදුහාමුදුරුවෝ පිළිගත්තා කියලා මිසක් වැළඳුවා කියලා කොහේවත් නෑ. බුදුහාමුදුරුවෝ කවදක්වත් එහෙම අනික් සතෙකුගේ මසක් බව තේරුම් ගත්තාම, ඒ මස් සතෙක් මරලා ගත්ත දෙයක් බව තේරුම් ගත්තාම, ඒ මස් ඒ සතා කැමැත්තෙන් නොදුන්න බව තේරුම් ගත්තාම බුදුහාමුදුරුවෝ කීයටවත් ඒවා වැළඳුවේ නෑ. හැබැයි අර මස් පූජා කරපු මිනිහාගේ මනුස්සයාගේ සදාසිත පිරිසිදු චේතනාව අවංක සිටිවිල්ල කඩන්න බැරි නිසා බුදුහාමුදුරුවෝ ඒ මස් පිළිගත්ත බව බොහෝ තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අපිට වැඩක් නැහැ ඒ අනුංකරණය කියන දේ. අපි ඌට කුලප්පු වෙන්න ඕනේ නැහැ, කම්පණය වෙන්න ඕනේ නැහැ, ඌට වාද විවාද කරගන්න ඕනේ නැහැ, ඌට එක එක මේ ධර්මය නැති කරගන්න ඕනේ නැහැ. ඒ පුද්ගලයෝ යන තැන්වල ගියාවි. ඒ පුද්ගලයෝ කරන දේ ඒ පුද්ගලයන් පස්සේයි සෙවණල්ල වාගේ අපිට ඒවා කරගාගෙන ඒවා තර්ක විතර්ක කරගෙන ඒවට ප්‍රශ්න අහන එක මෙතනට ගැලපෙන්නේ නැහැ කියලා මං
හිතනවා.
දැන් උදේ වරුවේම පැහැදිලි කළා සංඛ්‍යන්නේ රාගයේ ද්වේෂයේ මූලයේ ගයන්නේ ඉන්නේ. දැන් යම් කෙනෙක් ගැවිලා ඒකට තණ්හා වෙලා ඒකට ආසා වෙලා යම් ආස්වාදයක් ලබනවනම් ඒක ගණිකා සංගණිකා දෝෂයක්. සංගණිකා දෝෂය. හැබැයි සංඝ කියන එක දෝෂයක් නෙමෙයි, ඒක ධර්මතාවය.
වෛදම්මා සංකාර යනු අතීතේ හුතාගත් රාග දේශ මෝහ ගති ධර්මතාවයේ විනස්තන වෙනස් වන්න හරිනවා මිසක් වර්තමානයේ නියම උදරා දැමිය නොහැකි බව ඔබ වහන්සේ දේශනා කර ඇත. මේ සිදුවන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
ඒක තමා වර්තමාන මොහොතේ තුල තමන්ගේ හිතට යම් සංකාරයක් ආවනම් ඒක ඒ සංකාරය ඒක වැරදි දෙයක් බව දැනගෙන සම්පජානකාරී හෝති වීම. සම්පජඤ්ඤ පබ්බෙන් ඔය ආනපාන සති සූත්‍ර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤකාරී සම්පජඤ්ඤ පබ්බෙන් විග්‍රහ කරලා තියෙන්නේ වර්තමාන මොහොතක් තුල හිතේ පුද්ගලයෙකුගේ මිනිහෙකුගේ හිතට ඇතුළු වෙන සියලු සංකාර සබ්බේ සංකාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන தත්ත්වයටපත් වී. ඒ වගේම අර සංකාර නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තිනවනම් නැවත නැවතත් ඒ සංකාර දිගේ යනවා. ඒ අනුව සංකාර දුකක් බවටපත් වෙනවා. ඒ අනුව තමයි සබ්බේ සංකාරා අනිච්ඡාති සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති තේරු ගන්න අවශ්‍ය
වෙන්නේ.
නාමගොත්තන් කිව්වේ අපි මේ අතීතයේ මේ බැමි තුන රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම ගොතාගෙන මේ මොහොත දක්වා අතීතය ගෙනත් තියෙනවා නොකඩව අජින්නව අකණ්ඩව දිගින් දිගටම. ඒ අතීතයේ නාම ගොත්තං නදීර් ගොතාගෙන ආපු මේ රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම අර කොණ්ඩපටියක් ගොතන්නා වගේ කොණ්ඩයක් ගොතන්නා වගේ ඔය තුන සංසාරේ ඊටාම අතීතයේ ඉඳලා කියන්න බැරි තරම් අතීතයේ නොපෙනෙන තරම් අතීතයේ ඉඳලා ඔය රාග ද්වේෂ මෝහ තුන ගොත ගොතා මිදෙන්න එනකන් ඇවිල්ලා තියෙනවා. ඒක කැපුවට පස්සේ තමන්ට තේරෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබුණාම ආසවක්ඛ්‍යා ඥානය ලැබුණාම තේරෙනවා ඒ ගොතාගෙන ආපු ඒ බැම්මදියේ අතීතයට යන්න පුළුවන් මෙහෙම බැමි තුනක් නොකඩවා අජින්නව අකණ්ඩව පවත්වාගෙන ආපු බව පවත්වාගෙන ගෙන ආපු බව තේරෙනවා. ඒකයි නාමගොත්තර නජීරති කියන්නේ. මේ කූඩු හදා හදා කූඩු නොකඩවා පවත්වගෙනම රූපය කැඩි කැඩි අර වඩුව හදන රූපයක්. එතකොට රූපය හදනවා නාමය දිගටම පවතින. ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥාණයෙන් දැනගන්න ඕනේ. දැන් මේක අපි ගන්නවා ලණුව. හොඳද? ලණුව ගැටයක් ගහලා තියෙනවා. තව ටිකක් දුර ආයි ගැටයක් ගහලා. මේ ලණුව දිගටම තියෙනවා. හැබැයි ගැට දිගටම නැහැනේ. ගැට ගහපු තැන් වල විතරයි. ගැට ගහපු තැන තමයි අර රූපය හදලා තියෙන්නේ. නමුත් ලණුව දිගටම නොකඩවා අජින්නව අකණ්ඩව අර නාම ඔය රාගය ද්වේෂය මෝහය කියන තුන ගෙනාව. බැමි තුන. දැන් අර ලණුව තියෙන්නේ තුන් පොටක් ගොතලා. හැබැයි ගැට හැමතැනම නැහැ. ගැට ගහපු තැන් වල විතරයි. ගැට ගහපු තැන් වල විතරයි අර රූප හදාගෙන
තියෙන්නේ.
නෑ, එහෙම ගන්නෑ. එහෙම එකක් නෙමෙයි. නෑ නෑ, එහෙම එකක් නෙමෙයි. මේක තියෙන්නේ දැන් නාම ගොත්තන් නජීරති කියන එක ඊට වඩා ඔය නිච්ච කියන එක ඒක නෙමෙයි. මේ ගැටේ දිගටම තියෙනවා කියන එකයි සදාකාලික තියෙනවා කියන එකයි ඔය කියපු නිච්චෙන් තේරුම් ගන්න. ඔය කියන අදහස. ඔයක නිකන් අනවශ්‍ය විදියට පටලව ගන්න එපා. දැන් අපි පින් දෙන්න පුළුවන්, පින් අනුමෝදන් කරන්න පුළුවන්, පින් පිහිටුවා පතුරවා පින් දෙන්න පුළුවන්. දැන් අපි මේ තුන් හිත පහදාගෙන පින්කමක් කරාට පස්සේ ඒ පින්කමෙන් අපි තුල යම් හදයම් පුණාති පුඤ්ඤං කියන ශක්තියක් එනවා. එහෙම නැත්නම් අපි පැහැදීමක් කියන්නේ ප්‍රසාදයක් කියන්නේ ඒ පිටේ පැහැදීමක් ප්‍රසාදයක් අදි ප්‍රමෝදයන් චිත්තං කියන தത്വෙටපත් වෙනවා. මේ අදි ප්‍රමෝදයන් චිත්තං කියන தത്വෙටපත් වුණාට පස්සේ අපිට පුළුවන් අපේ මේ හිතෙන් අනුමෝදන් කරලා පින් පවරන්න, පින් දෙන්න, පින් අනුමෝදන් කරන්න. එතෙන්දී හිතේ තමන්ගේ පින් දෙන පුද්ගලයාගේ හිත පිරිසිදු තරමට අපිට පුළුවන් අප්‍රමාණ විදියට කිසිම කෙනෙකුට වෙනසක් නැති විදිහට සම මෙත පතුරවල සමසේ පින් අනුමෝදන් කරන්න, පින් දෙන්න, පින් පවරන්න. හැබැයි හිතේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ තියෙනවා නම් ඒ පුද්ගලයාට අර විදියට අප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇතුව අප්‍රමාණව පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න බෑ. හැමතෙම සමානව පින් දෙන්න බෑ. තමන්ගේ මිනිහට වැඩියෙන් අනුගේ මිනිහට අඩුවෙන් තමයි දෙන්නේ. තමන්ගේ නමින් මිය පරලෝකිය අම්මට තාත්තට පින් දෙනවා, අනුන්ගේ නමින් මිය පරලෝකිය ඇයට තමන්ගේම ගිය ආත්මේ අම්මට තාත්තට පින් නොදී මේ ආත්මෙ විතරක් පින් දෙනවා. තමන්ටම ගිය ආත්මෙ උගන්ව උපකාර කළ මග පෙන්වු ඇයට පින් නොදී මේ ආත්මෙ ඇයට විතරක් පින් දෙනවා. ඒක අපි මේ විශේෂයක් කරලා සාධාරණ නැතුව අසාධාරණ විදියට පින් දීමක්, පින් පැවරීමක්, පින් අනුමෝදන් කිරීම. ඒ නිසා මේ පින් දෙනවයි පින් පවරනවයි කියන එක අපි අප්‍රමාණව හැම කෙනෙකුටම සමසේ පොදුවේ එක හා සමානව පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා අපේ පිරිසිදු චේතනාවක් ඇති වෙන්න ඕන. ඒ පින් අරගෙන ඒ පින් ලැබෙන අය මිදී මුදවා නිදහස් කරන්න. ඒ අයව මුදවා නිදහස් කිරීමේ චේතනාවක් ඇතිවෙන්න ඕන. ඊටත් වඩා තමන් මේ සංසාරේ ඒ වගේ ණය වූ ඥාතීන්ගෙන් තමන් මිදී නිදහස් වෙන චේතනාවක් ඇතිවෙන්න ඕන. එතකොට චේතනා දෙකක් පෙරදරි කරගන්න ඕන. පින් දෙනකොට, පින් පවරනකොට ඒක නියම කුසලයක් වෙන්න නම් පළවෙනි එක තමන් ඒ සංසාර සම්බන්ධයෙන් ඒ ඥාති ගනුදෙනුවෙන් ඒ ණය ගනුදෙනුවෙන් තමන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ වගේම ඒ ණය ගනුදෙනුවට සම්බන්ධ වූ අනික් පක්ෂය ඒ තමන්ගේ ඥාතීන්ව මුදවා නිදහස් කරන්න ඕන. එතකොට මේ දෙකම සම්පූර්ණ වුණොත් තමන් මිදී නිදහස් වීමත් තමන්ගේ ඥාතීන්ව මුදවා නිදහස් කිරීමත් තියෙනවනම් අන්න කුසලස්ස උපසම්පදා කියන තත්වයට පිරිසිදුව මේ පින කුසලයක් බවට පත් වෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. පින්කම් කරන අය, පින් දෙන අය පින්කමක් කරලා අපි මේ පරමාර්ථ දෙකම ඉටු කරගත්තොත් විතරයි මේ නිවන් දකින්නට උපකාර වන ආකාරයට ඒ පින කුසලයක් බවට පත් කරගන්න පුළුවන්.
ස්වාමීන්
වහන්සේ පින් පිහිටුවීම කියන්නේ මොකක්ද? හිතුවා කියන එක නෙමෙයි පිහිටුවීම කියන්නේ. දැන් අපි යම් යම් අයට පින් පිහිටවනවා, පතුරු වුණා, පින් දෙනවා. ඒකමද සේ? ඔව් ඔව් පිහිට කරගන්න, පිහිට වෙන්න.
ඒ සේ.
ඔව් ඔව්.
ස්වාමීන් වහන්සේ කැලණියට ආසන්නව පිහිටි වැලිහිටි භෝගහවත්ත ග්‍රාමය පෙර රහතන් වහන්සේලා වැලිහිටි භෝගස් රාශිය ඇතිලෙවි. එම නම උදා ඇති බව ජනප්‍රවාදයේ ඇත. මේ සත්‍යද?
එහෙම තියෙන්න පුළුවන්. ඉතින් නොඑක් තැන් භෝගස් තියෙන තැන් පෙර අතීතයේ අරහතුන් වහන්සේලා ඔය තැන්වලත් මේ හෙළබිමේ කොහේ හිටියද කොහේ නොහිටියද කියන්න බෑ, ඉන්න ඇති. ගල්ගුහා තියෙන තැන්වල හැම තැනම හිටලා තියෙනවා මේ හෙළබිමේ අරහතුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් අවුරුදු 700ක් 800ක් යනකම් මේ ලංකාවේ මේ හෙළබිමේ හැම තැනකම. ඒක නිසා ඉන්න ඇති, නෑ කියන්න බෑ. අපිට ඉතින් මේ වගේ තැන් හොය හොයා යන්න ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ හතර තැනයි හොයන්න කියලා. මොකද්ද? චත්තාරෝ තානායි. හැමතැනම ඔය හොයා ගියොත් අතරමංග.
දෙවෙනි ප්‍රශ්නේ, සමන මහ රජතුමා මේ වන විට මිනිස් බවක් ලබා උතුම් දහම්බරය හඬවන බව සත්‍යද?
ඒකත් ඉතින් දහම්බරය හඬ නගෙන ඕන නම් සත්‍යයි.
අතෝහසේ වෙන්නේ නැති එතකොට.
ඒකත් තියලා මම කිව්වේ නෑ. ඒක අන්තිමට දිනේ වහන්සේම නේද කියලා මගේ ජීවිතේ
ගරුතර ස්වාමීන් වහන්සේ කළපින් නැවත මෙනෙහි කිරීම එය උපාදානයේ කර ගැනීමත් එසේ නම් ඒවා විහිට වෙන විතේ කලිතේ කුමාර
දැන් ආයි මේ ප්‍රශ්න කියන්නේ මේ ප්‍රශ්නේ අහගන්න ටිකක් හොඳ ප්‍රශ්නයක්
කළපින් නැවත මෙනෙහි කිරීම එය උපාදානය කර ගැනීමක්ද එසේ නම් ඒවා සිහිවෙම විට කළ යුත්තේ කුමක්ද
දැන් කළපින් මෙනෙහි වීම වරදක් නෙමෙයි කළපින් මෙනෙහි කරලා තමන් යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඉල්ලනවා නම් යදිනවා නම් බලාපොරොත්තු වෙනවා නම් අයිති කරගන්න අල්ලගන්න උපාදානය කරගන්න අපිට ලැබේවා මේ මේවා ලැබේවා මේ මේ තත්ත්වයටපත් වේවා කියනවා නම් පුඤ්ඤාපි සංකාරය. හැබැයි කළපින් මෙනෙහි කරලා ඒ මෙනෙහි වූ අවස්ථාවෙම අපි ඒ පින පවරලා පින් දීලා ඒ පිනෙන් අපේ මේ තියෙන චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලු අපේ මේ තියෙන හිතේ තියෙන කෙලෙස් ගති සාමුලින්ම මිදී නිදහසලා මුත්‍ති අනාලු නොයලෙන තත්ත්වයට නිදහස් වෙනවා නම් ඒ පින මෙනෙහි කරන එක කුසලයක් වෙනවා. ඒ නිසා මේක චේතනාම් භික්කවේ කම්මං අදාමි කියපු එක මෙතෙන්ටත් ගැලපෙනවා. චේතනාව ඒ පින මෙනෙහි කළා ඒ පිනෙන් අපිට මේ මොහොතට පස්සේ යම් දෙයක් ප්‍රතිලාභයක් හැටියට ප්‍රසිද්ධියක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රචාරයක් ප්‍රශංසාවක් ප්‍රසිද්ධියක් ප්‍රතිලාභයක් ලැබෙන බලාපොරොත්තුවක් තියෙනවනම් ඒක මේ සංසාර ගමන දික් වෙන දෙයක්. නමුත් ඒ පින මෙනෙහි වූ ගමම්ම ඒ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ණය ගෙවනවා නම් මේ සංසාරේ ඒක කුසලයක් බවට පත් වෙනවා. එනිසා මේක පින් පින්කම මෙනෙහි වීම නෙමේ වරද. ඒකෙන් තමන් යමක් බලාපොරොත්තු වීම අපේක්ෂාවක් ඇතිවීම ඒක උපාදානය කර ගැනීමයි වරද. ඒකමයි අද උගන්වලා තියෙන්නේ ආගම්වල. ඒකයි වරද. සියලු ආගම්වල උගන්වන්නේ මොකද්ද? මේ පින්කම් කරපළා තව පින්කම් කර කර තව දිව්‍යලව මිනිස්ලව අර මතු බුදු වෙන බුදුන් දැක නිවන් දකින්න මේ පින උපකාර වේවා හේතු වේවා කියා කියන එක තමයි. ඒක තමයි නිවන් රැහෙන්න ප්‍රමාද වෙන්න හේතුව. ඒක තමයි අකුසලයක් වෙන්නේ. ඒක තමයි පුඤ්ඤාභි සංකාරයක් වෙන්නේ.
පෙර ස්වාමීන් වහන්සේ ගිය ආත්මය ගිය භවය මේවා නැතිව බහුණ සංසාරී ජීවිතයේ කියන්නේ කුමක්ද? ගිය ජාතියද ධර්මාවෙන් පහතට.
පෙර ජාතිය කිව්වහම හරි. පෙර උත්පත්ති කිව්වහම හරි.
ගිරිමානන්ද සූත්‍රයේ නිරෝධ සංඥා කියන්නේ අපට එය කරන සංඥා නිරෝධ කළ යුතු බවද?
දැන් මේකේ තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ මාගදී භාෂාවෙන් දේශනා කරපු එකක්. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සියලුම දේවල් කණ පිට ගහලා තමයි අද තේරුම් අරගත්. අද තියෙන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. මේක දැන් අනිත් පැත්තයි ගහලා තියෙන්නේ. නමුත් මාගදී භාෂාවෙන් කියලා තියෙන්නේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කරන්න. සංඥාවේ අනත්ත් බව මෙනෙහි කරන්න. සංඥාව ප්‍රහාණය කරන්න. සංඥාව විරාග කරන්න. සංඥාව නිරෝධ කරන්න. ඒක නෙමෙයි අද කරන්නේ. අද මොකද? අර අනිත්‍ය සංඥා, මේ සංඥාවේ අනිත්‍ය බව බලන එක අයින් කළා. දැන් අනිත්‍ය සංඥාව බලන එක පුරුදු කරලා. එහෙම එකක් නැහැ. අනිත්‍ය සංඥා කියලා එකක් නැහැ. මොකද්ද? සංඥාවේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනත්ත් බව තේරුම් ගන්න. අනිත් පැත්ත තමයි අද ඔය අනිත් කන පිට ගහලා තියෙන්නේ. ඒකයි වැඩි. දැන් මුළු ගිරිමානන්ද සූත්‍රයේම කන පිට ගහලා බව හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඔය භාවනා වැඩසටහන් මේ දවස් හතක භාවනා වැඩසටහන් කරන අයට මේ ගිරිමානන්ද සූත්‍රයේ වචනයක් ශේෂයක් අරන් නැතුව සියලුම දේවල් අර්ථ ධර්ම නිරුක්ති හැටියට විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා. මේ ගිරිමානන්ද හාමුදුරුවෝ කියන්නේ අපි මවාගත්ත චරිතයක්. මේ ගිරිමානන්ද සූත්‍රයේන මේ දුක්ඛෝ බාල්හෝ ආබාධිතෝ ගිලානු, මේක මේ මගඵල නොලැබූ සෑම පුද්ගලයෙක්ම ගිරිමානන්දේ හාමුදුරුවෝ නම. තේරුණාද? මගඵල නොලැබූ සෑම කෙනෙක්ම මේ සංඥා මේ විදිහට බලන්න ඕන. හැම කෙනෙක්ම ගිරිමානන්ද. තේරුණාද? මේ බුදුහාමුදුරුවෝ එක හාමුදුරු නමකට දේශනා කරපු සූත්‍රයක් එහෙම නෙමෙයි. මේක කාටත් පොදුයි, සාධාරණ. හැම කෙනෙක්ම ආබාධිතයි, ගිලානයි, බාලයි, දුප්පඤ්ඤත්යි. මේ හැම කෙනෙකුටම ඔය කියන සංඥා, දස සංඥා තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔය සංඥාව දහ ආකාරයකට ප්‍රහාණය කරන්න, විරාග කරන්න, නිරෝධ කරන්න, නිච්ච කරගන්න ඕනේ, අනිච්ච කරගන්න ඕනේ, දුක්ඛ කරගන්න ඕනේ, අනත්ත් කරගන්න ඕනේ. මේක තේරුම් ගත්තනම් හරියට හරි. එනිසා හැම කෙනෙක්ගෙම තියෙන රෝගයට මේක බේත. මේ ගිරිමානන්ද හාමුදුරන්ට විතරක් දුන්න වේතක් එහෙම නෙමෙයි. ඒක එහෙම කියලත් නැහැ. හැබැයි අර සිංහල පරිවර්තනයේ කියලා තියෙනවා ගිරිමානන්ද හාමුදුරුවෝ මේ සූත්‍රය අහලා මේ මුණා කියලා ඒක වැරදි පරිවර්තනය. ස්වාමීන්
වහන්සේ ඒකේ ගිරිමා කියන සංකල්පය
මා කියන්නේ මිදී නිදහස. ඔව් ඔව් මේක මේ නමේ තියෙන්නේ අපි මේ කිව්වට ගිරිමානන්ද කියලා. මේක මේ ඔය කියන පෘථග්ජන පුද්ගලයෙක්ව හැඳුණු නමක්. ඔව්, ගිරි කියන්නේ පංචස්කන්ධය උපාදානය කරගත්ත පුද්ගලයෙකුට. ඒකෙන් මිදී නිදහස් වෙන ක්‍රමය තමයි මේක කිව්වේ. ඔය දැන් ඔය ගිරිමානන්ද සූත්‍රය අත වශයෙන් හරිම ත්‍රිපිටකයේ තියෙන ඉතාම වැදගත්, හරිම වැදගත් සූත්‍රයක්. හැබැයි ඕක අද ඔය සම්මතයෙන් සම්ප්‍රදායෙන් මේ කියලා දෙන ක්‍රමයට නම් කීයටවත් ආයි තව රෝගීන් කරනවා, තව දුප්පඤ්ඤස බාල කරනවා මිසක් කිසිම කෙනෙකුට අර ගිරිමානන්ද හාමුදුරුවන්ට කරගත්ත අර ඒවා මිදෙන්න පුළුවන් කමන්න. හැබැයි මිදෙන සියලුම දේවල් අවශ්‍ය, සියලු මංගෝපංගහිතව සියලුම මාර්ගයේ පැහැදිලිව කියලා දීලා තියෙන අංග සම්පූර්ණ සරල පහසු සුගම සූත්‍රය.
සුත්තාවාසවල අසඤ්ඤ තලවල වෙනස පහදා
දෙයි. අසඤ්ඤ තල කියන්නේ බ්‍රහ්ම ලෝකයක්, රාගය ద్వේෂය తాවකාලික වැටපත් තුන. සුද්ධාවාසය කියන්නේ අර අනාගාමී තත්වයටපත් වූ අරහත් මාර්ගයේ ඉන්න බ්‍රහ්මත්වයටපත් වූ යම් සුද්ධවන්තයින් පිරිසක්. එහෙම නැත්නම් නිවන් අරහත්ත්වයෙන් නිවන් දකින්නට ශේෂයක් අඩු පුද්ගලයන් ඉන්න තැනක්. ඒ නිසා මේ දෙකම බ්‍රහ්මතල, එකක් අසඤ්ඤ බ්‍රහ්මතල හතරක්, ওই සුද්ධාවාස හතර මගඵලලාභී අනාගාමී බ්‍රහ්මත්වයටපත් වූ පුද්ගලයන්ට පමණක් යන්න පුළුවන්, ඉන්න පුළුවන් තැනක්. එච්චරයි වෙන. හැබැයි ඔය කියන සුද්ධාවාස හතර න ආගාමි. අයි ආපහු එන්නේ නැහැ. නමුත් අර කියපු අසඤ්ඤතල හතර ආගාමි. ආපහු මේ ලෝකෙට මේ කොතැනකට හෝ අපායට හෝ සතර අපායට හෝ මනුස්ස ලෝකෙට හෝ දේවත්වයට හෝ තිරිසන් තත්වයට හෝ භූත පෙරේත තත්වයකට හෝ ඔය කියන සුද්ධාවාස හතර ඉන්නේ නැහැ, කිසි දෙයක්ම එන්නේ නැහැ. නමුත් ඔය අසඤ්ඤතල හතර ඉන්නේ නැහැ. ඔය කොහාට හරි එන බව අර ඊරියෙක්ව උදාහරණයට අරගෙන, කිකිලියෙක්ව උදාහරණයට අරගෙන බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිරිසිදුව උපමා සහිතව දේශනා කරලා පෙන්වලා දීලා
තියෙනවා.
ඔන්න ආගාති කියන්නේ අනාගත ගති නැහැ. අනාගති නැහැ. මේකට තව සූත්‍රයක් තියෙනවා. ඔය ගති සූත්‍රයක් දේශනා කළා අංගුත්තර සූත්‍රයේ, අංගුත්තර නිකායේ තියෙනවා න ගති සූත්‍රය. ගති සූත්‍ර දේශනා කළා න ගති. න ගති සූත්‍රය තමයි ඔය කියන නිවන. අර ගති සූත්‍රය තමයි නිවනට ප්‍රතිපක්ෂ දේ. ඔය කියන අනාගාමි පුද්ගලයා ගාව තව තියෙනවා කොට පොඩි ගතියක්. හැබැයි අර සුද්ධාවාස නෙමෙයි, අර බ්‍රහ්මතල හතරේ අසඤ්ඤතල හතරේ ඉන්න තනිකර ගතිවලින් දුෂ්ටිගත වෙලා ගතිවලින් මුලා වෙලා ඉන්න පුද්ගල පිරිස. නිවනට බොහෝ දුරයි ඒ අයට. නිවන ඇත්තෙම නෑ ළඟ.
සෝතාපන්න ඵලය ලැබූ අයෙක් තමන් ලැබූ ඵලය ගැන සිතීමේ මානයක් ඇතිවිය හැකි නේද? ලැබූ ඵලය ගැන සිතීම පවා අනුසය උපදින්නට හේතු වන්නේද?
ඔව්, සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුළ තාම අනුසය උපදිනවා. අනුසය උපදින්න නම් ඒ අරහතුන් වහන්සේම තමයි. එහෙමනම් දැන් මේක සෝතාපට්ටි ඵලයට පත් වුණා කියන්නේ එකම එකයි වෙනස්ුනේ මොකද්ද? දෘෂ්ටි, දැක්, ආකල්පය. වෙන මොකක්වත් වෙනස් වෙලා නැහැ. තාමාර ප්‍රිය දෙයට ඇලෙන ගතිය තියෙනවා. තාමාර අප්‍රිය දෙයට ඇඬෙන ගතිය අර විසාකාව ඇඬුවේ ඒකයි. ඉතින් ඒක ඒවා තියෙනවා. තාම. හැබැයි දැක්ම දෘෂ්ටිය මෙතෙක්කල් පංචස්කන්ධය මෙන්න මේ වගේ දෙයක් කියලා හිතාගෙන හිටිය දේ අර ප්‍රිය මනාප මිහිරි වූ දෙයක් කියන දේ දැන් ඒ දෘෂ්ටියෙන් වෙනස් වුණා. ඒකෙන් මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම වැරදි. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම බරක්, බයක්, වැම්මක්. ඒ නිසා මේකෙන් මිදී නිදහස් වීමට හැකි, නිදහස් විය යුතුයි කියන දැක්ම විතරක් ලැබුණා. ඒකයි, වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා අතර අපායෙන් මිදුණ පමණයි, වෙන මොකක්වත් නැහැ.
තමෝ මගපර ලාභීනේ සිතා වැරදි වැටීමෙන් සිටී නම් ඔවුන්ට මේ වැරදි වැටීමෙන් මිදෙන හැටි කරුණාවෙන් පහදා
දෙන්න. ඒක ඉතින් බොහෝ පිරිස් ඉන්නවා ධානයක් හෝ අභිඥාවක් ලැබුවාම ඔය පස්වග මහණුන් ඒ වගේම උද්දකරාම පුත්‍ර ආලාර කාලාම අචිත වගේ අය වගේම අදත් බොහෝ ගුරුමේ තායිලන්තේ ඔය කියන අභිඥාලාභීන් ධානලාභීන් ඉන්නවා. ඒ අයට හම් සුවයක් තියෙනවා. ඒ සුවය ඒගොල්ලෝ කෙලවරක් නැතුව දකිනවා. මේක බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිරිසිදුව සූත්‍ර කීපකම විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා ඒ අයට ඒ සුවේ කෙලවරක් දකින්න නැති නිසා ඒ අය හිතනවා ඒක නිවන කියලා. ඉතින් ඒක නිසා ඒ අයට මේක පැහැදිලි කිරීම හුඟක්ම අමාරුයි. මොකද ඒ සුවයෙන් මත් වූ අය. එනිසා මේක මේ ධර්මය හරියට තේරුම් නොගෙන කෙනෙකුට භාවනා කරන්න මඟ පෙන්වන්න දෙන්න හොඳ නැහැ. ඒකයි ප්‍රශ්නේ. එනිසා කරුණු කාරණා මේ භාවනාවකින් කරගන්න ඕන දේවල් හරියටම දැනගෙන මිසක් යම් කෙනෙක් මිනිහෙක් භාවනා කරන්න පටන් ගන්න හොඳ නැහැ. අර සම්මාදිට්ඨියටපත් නොවි මේ තමන්ගේ දෘෂ්ටිගත වූ වැරදි දැක්මෙන් මිදී නිදහස් වෙනකන් භාවනාවක් කරන්න හොඳ නැහැ. මේක සබ්බාසව සූත්‍රයේ ඊටාම පැහැදිලිව ඊටාම සියුම් ලෙස මේ දස්සනේන පහතබ්බා කියන එකෙන් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කිසි කෙනෙක් භාවනා කරන්න ඔය ඔය කර්මස්ථාන දෙනවා කියලා මේ උලන් රැල්ලට හිත පවත්වාගෙන එහෙම නැත්නම් ඔය කියන කසින පිරියම් කිරීම කියන එක කීයටවත් කරන්න හොඳ නෑ. නිකන් ඉන්න එක ඊට වැඩිය හුඟක් හොඳයි. මේ ධර්මය තේරුම් නොගත්ත කෙනෙක්. හැබැයි ධර්මය තේරුම් ගත්තට පස්සේ කවුරුවත් කියා දෙන්න ඕනේ නෑ භාවනා කරන්න. මේ භාවනාව තමන්ටම තේරෙනවා කළ යුතු දේ සහ නොකළ යුතු දේ. භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහින. වෙන මොකක්වත් නෑ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මේ භාවනාවට හරියටම මග පැහැදිලි වෙනවා, සම්මාදිට්ඨියටපත් වෙනවා, සෝතාපට්ටි මාර්ගයෙන් ඵලයටපත් වෙනවා කියන එක.
සම්මාන්ත උපවාසයේ ලියු නිබ්බාන පොතේ කියන ආකාරයට විදාසයේ සිද්දෙලිට චක්කු අනිච්චං රූපං අනිච්චං චක්කු විඥාන අනිච්චං අනිච්ච යන ආදී වශයෙන් ආයතන හයක් පිළිබඳ මෙනෙහි කිරීමෙන් නිත්‍ය සුඛ අත්ථ සංඥා ප්‍රහාණය කිරීමට පහසුයි නේද? යම් වේලාවක් මෙය භාවනා කිරීම සුදුසුයි නේද?
දැන් මෙහෙමයි. එහෙම තේරුම් ගන්න එක හොඳයි. උපකාරයක් වෙනවා. හැබැයි තමන්ගේ හිතට ප්‍රිය දෙයක් දැකලා ඇහැට ගන්නට නාසයට කොහාට හරි ප්‍රිය දෙයක් දැකලා ඒකේ අර මං කියවනේ ෆොටෝ එකක් අරගෙන ටික් ගාලා නිච්ච කරගන්නවා කියලා. අන්න ඒ වෙලාවට ඕක මතක් වුණේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. තරහක් ආපු වෙලාවට මෛත්‍රී කරලා ඒ නිච්ච බව, තරහ නිච්ච බව, සුඛ බව, අර්ථ බව තමන් තුළ තිබුණ නිසා කියන එක තේරුම් ගත්තේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. මානයක් ආපු වෙලාවටත් එහෙමයි. ඒ නිසා මේ වර්තමාන මොහොත තුළ තමන්ගේ හිතට රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ආපු වෙලාවට ඔය කියන අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වැඩුවේ නැත්නම්, එහෙම නැත්නම් ඔය කියන චතුරාරක්කා වැඩුවේ නැත්නම් ඒ පුද්ගලයා අර උදේට හවසට කියලා පාඩම් කළා, මෙනෙහි කරලා කටපාඩම් කරගත්තට සජ්ජායනා කළාට කිසිම හරයක් ප්‍රතිඵලයක් යහපත් දෙයක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. නෑ, ඒක අදුක්කම අසුක වෙන්න පුළුවන්. ඒක මෝහය. අදුක්කම අසුක වෙන්න පුළුවන්. හැබැයි උපේක්ඛා සිතක් තියෙනවා නම් ඒකත් හරියටම දැන් ඔය මේ චිත්තානුපස්සනාවේ හොඳට බලන්න. ඔය මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ඕක හොඳට බෙදලා දීලා තියෙනවා. පෙන්වලා දීලා තියෙනවා. සරාගී චිත්තන්ති පජානාති. විතරාගී චිත්තන්ති පජානාති. ඕමම හැම එකෙම දෙපැත්තක් පෙන්වලා දීලා තියෙනවා. පජානාති කියන්නේ මොකක්ද? තමන් විසින්ම තමා තුලින්ම තමන්ම දැකගත යුතුද?
සම්මතයේ පවතින සතරවර දේවරු හා එදා යක්කහෙලේ නායකයන්ගේ නම් එක සමාන වන්නේ යම් කිසි සම්බන්ධතාවය නිසා.
ඔව්, සම්බන්ධතාවය සම්පූර්ණ සම්බන්ධතාවයක් නෙමෙයි. එකම පුද්ගලයෝ. චත්තාරෝ මහරජා, චත්තාරෝ සතරවරම් දෙවියුණා සිංහල වෙනකොට. චත්තාරෝ මහරජා කියලා ත්‍රිපිටකයේ තියෙන මේ ඒ කාලේ හිටිය රජවරු හතර දෙනා පස්සේ කාලෙක සතරවරම් දෙවියුණා. විශ්වවන, විරූඪ, විරූපාක, වෛශ්‍රවණ, දතරට්. මේ හතර දෙනාම. මේ හතර දෙනා විතරක් නෙමේ මේ ලංකාවේ අද සම්මතයෙන් මිනිස්සු දේවාල හදාගෙන වඳින, පුදන, යදින, ගෞරව කරන සියලුම දෙවියෝ යම් කාලයක මිනිසුන් ඇටියට ඉපත ලැබූ සම්මත දෙවියෝ. වෙන කිසි කෙනෙකුට දේවාලයක් හදලා නැහැ ලෝකෙ කොහෙවත්. කවුරු හරි කවදා හරි මිනිහෙක් ඇටියට, දැන් කතරගම දෙවියෝ කවුද? බුදුහාමුදුරුවන්ට සමකාලීනව සිටිය මහාසේන රජුරුව. විභීෂණ, එහෙම නැත්නම් ඔය කැලණිය විභීෂණ දේවාලේ ඒ කාලේ හිටිය යම් රජ කෙනෙක්. ඒ වගේම උප්පලවන්නා විෂ්ණු දෙවියෝ කියන්නේ උපුල්වන් රජුරු කියන්නේ දෙවි නුවර හිටිය රජ කෙනෙක්. සමන් දෙවියෝ කියන්නේ සමන කියන රජ කෙනෙක් බුදුහාමුදුරන්ට සමකාලීනව හිටිය. මින්නේරි දෙවියෝ, අයනායක දෙවියෝ, රංවල දෙවියෝ, ගලේ බණ්ඩාර දෙවියෝ, ගම්බාර දෙවියෝ, ඔය ඔක්කොම හතර වරන් දෙවියෝ ඔක්කොම මිනිස්. යම් කාලයක මේ රටේ හිටිය සාමාන්‍ය මිනිස්සුන්ට වඩා යමක් කරපු කියපු දේවත්වයෙන් සලකපු දේවයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරපු මිනිස්සුන්ට තමා ඔය අද දේවත්වයෙන් අපේ මිනිස්සු සම්මතයෙන් සලකන්නේ, පූජා කරන්නේ, වඳින්නේ, පුදන්නේ, බාර පුදවලක්කම් පූජා කරන්නේ ඔක්කොම කරන්නේ. එහෙම නැතුව නියම දෙවියෝ ඉන්නවා. නියම උත්පත්ති දෙවියෝ ඉන්නවා. කාටවත් පූජාවට්ටියක් දෙන්න බෑ. හැබැයි පින් දෙන්න පුළුවන්. පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න පුතුවා. ඒක ප්‍රශ්නයක්.
ධර්මය විකෘති කර ධර්මදේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාට කායන වාචා චිත්තේන යන ගාථා පාඨයන් කියවීම තුළින් කළ වරද පිළිබඳ සමාවක් ලැබේ.
සමාවක් ලැබෙනවා. තව මිනිහෙක්ව අමාරුවේ දැම්මේ නැත්නම්, තව මිනිහෙක් දැන් අපි හිතමු වැරදි කර්මස්ථානයක් දීලා මේ උලන් ඇදීමේ, පිටකිරීම, හුස්ම ගැනීම, පිටකිරීම කරලා නිවන් දකින්න පුළුවන් කියලා යම් කිසි මිනිහෙක්ව අමාරුවේ දාලා අසඤ්ඤ ධානයකට ඇවිල්ලා අරූපී තලයකටපත් කළොත් ඒ පුද්ගලයාට පුළුවන්ද අර කායන වාචා චිත්තේන පමාදේන මායගතන් කියලා බේරෙන්න? හරියන්නේ නැහැ. මේක ඒකයි ආනන්තරිය පාප කර්මයක් කියන්නේ සංඝ වේද. ඒ නිසා යම් කිසි මිනිහෙක්ව, තව මිනිහෙක්ව, මේ අහිංසක තව එක මිනිහෙක්ව හෝ වැරදි දෙයක් කියලා අතරමං කළා නම්, අතරමං කරනවා කියන්නේ මේ නිවන්නට යන්න ඉන්න පුළුවන් විදිහට බුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය ලැබලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුව පුද්ගලයෙකුට ওই භාවනා මධ්‍යස්ථානයකට හරි පන්සලකට හරි ආරණ්‍යයකට හරි ගෙනිහිල්ලා වැරදි දේ කියලා වැරදි පාර යොමු කළා, මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, මෙන්න මේක කරන්න, මේකෙන් මෙහෙමනවා කියලා වැරදි පාර පෙන්නුවොත්, අර අත්ත්ව තාපන පරත්ත තාපන පාපේ ලැබුණොත් ඒකෙන් ওই කායේන වාචා චිත්තේන පමාදේන මායකතන් කියලා බේරෙන්න බෑ. ඒක කීයටවත් බෑ. එහෙමනම් අම්ම තාත්තා මරලත් ওই කායේන වාචා චිත්තේන කියලා බේරෙන්න පුළුවන්. ඒක ඒකයි ආනන්තරිය පාප කර්මයක් කියන්නේ, අතරක් නැතුවම ඵල විපාක දෙන පාප කර්ම. හැබැයි මිනිහෙක්ව තව මිනිහෙක්ව අතරමං කරලා තියෙනවා. වැරදි පාර පෙන්නලා ඒ මිනිහව අතරමං කරා නම් ඒක අනන්තරිය පාප කර්මයක් වෙනවා. දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල ඔය භාවනා කර්මස්ථාන අවුරුදු 50 වැරදියට කියා දුන්න මිනිස්සු ඔය ප්‍රාණයාම භාවනා ක්‍රම, ඔය හුලං රැල්ල පින්බීම, ඔය කසින භාවනා කරපු මිනිස්සු ඔක්කොම වැරදි පාර කියලා. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමයි මේකේ ලොකුම වැරදි කළේ. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියපු මේ වැරදි මාර්ගය ගරුකොට ගුරුකොට තව අය ලිව්වා. ඒ ලියපු දේවල් බලලා ඒක හරි කියලා ඒක තේරුම් අරගෙන තව අය ලිව්වා. ලියලා තව මිනිස්සු අතරමං කළා. නිවන් දකින්න තරම් වාසනාවක් තිබ්බ බොහෝ මිනිස්සු නිවන ප්‍රමාද කළා. නිවන වැහුවා. වැරදි පාරකට ගෙනිච්ච අසඤ්ඤ තලයකට පත් කළා. ඥානලාභී කරන්නේ නැති අතරමං කළා. එහෙමනම් අර අතරමං කරපු මිනිහට කොයි තරම්නම් වැරදි ඵල විපාක ලැබෙයි? ඒකයි කල්පනා කරන්නේ.
ජය මුනිදස සුභූති බෝලේ යන ගාථාවේ එන
දැන් ඔය ගාථාව මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ අවස්ථාව සිහිපත් කරලා පසුකාලීනව යම් කෙනෙක් කියපු උදාන වාක්‍යයක්. හරිද? ඒ කියන්නේ මේ වෙලාවේ දැන් අර දෙවියෝ ගණා පසඤ්ඤා උග්ගෝස යුං දේව ගණා පසඤ්ඤා, ඒ මේක දැකලා මේ නිවන් අවබෝධ කර ගැනීම දැකලා මේ නිවන්ට පත් වූ බව දැකලා මේ මාර පරාජය කළ බව දැනගෙන දැකලා දේව ගණයා බොහොම උද්ඝෝෂයෙන් ප්‍රසන්නව බොහොම සද්ද පූජා පැවැත්වුවා කියන එක තමයි. ඒක මේ සම්මත ඔය ත්‍රිපිටකයේ තියෙන දේම ගාථාවකින් කියලා තියෙනවා පස්සේ කාලෙක. හැබැයි ඒකේ වැදගත් කෑල්ලක් තියෙන්නේ මේ සුබෝධි මූලේ, සුදුබෝධිය මුලදී මේ බුදුහාමුදුරුව මේ බුද්ධත්වයට පත් උනේ. ඒක අර සුදුබෝධිය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන.
එසේ හෝ මේ ජීවිතයේදී මාර්ග පද පල අවබෝධය ලබා ගෙන ඉක්මන් භවයකදී සසරින් විදෙන්නේ නම් දැඩි අධිෂ්ඨානයක් ගතහෝ ඒ අධිෂ්ඨානය නිසාම එය සසර නොවේ යයි දේශකයන් වහන්සේ නමත් දේශනා කරන ලදී. ඒ සත්‍යතාවයක් ඇත්තයි පැහැදිලි කර.
ඒක සත්‍යතාවයක් තියෙනවා. ආයි ප්‍රශ්න කියවන්නකෝ. ආයි ප්‍රශ්න කියවන්න ඕනේ. ඒකේ වරදකුත් තියෙනවා.
කෙසේ හෝ යම් ජීවිතයේදී මාර්ග ඵල බලපෝදය ලබාගෙන ඉක්මන් භවයකදී
අන්න ඔතනයි වරද තියෙන්නේ. මේ මේක මේ ඉක්මන් භවය කිව්වහම මේක සම්පූර්ණ වැරද්දක්. මේ මිනිස් අත් භවයේ මේ දැන් ජීවත් වෙන මනුස්සත්ව ප්‍රතිලාභය ලැබූ මේ වෙලාවේ මේ ජීවිත කාලය තුලදී මේක කරගන්න ඕන, කරගත යුතු දේවල් සියල්ල කරගන්න ඕන කියලා අදිස්ථානයක් තිබුණා නම් හරියට හරි අර ඉක්මන් භවයකදී කියන කතාව නම් සම්පූර්ණයෙන්ම නොගැලපෙන වැරදි, ධර්මයට නොගැලපෙන දෙයක්. ඒ නිසා දැන් අඩුමහසෙන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙකුට හරි දෙපොළක විතරයි උපදින්න පුළුවන්. මොකද්ද දෙපොළ? සෝතාපන්න ඵලයට පත්වීමේ ලොකුම වාසිය, ලොකුම යහපත, ලොකුම ප්‍රතිලාභය මොකද්ද? දෙපොළක විතරයි උපත ලබන්න පුළුවන්. කොහෙද දෙපොළ? කෝලං කෝල. එක්කෝ ඔය කියන සම්‍යක් දෘෂ්ටික දේවතාවන් උපදින ජාතුන් මහරජ තුසිත යාමේ කියන ඔය දිව්‍ය ලෝකවල හරි මනුස්ස ලෝකේ පතිරූප දේශයක හරි වෙන කොහේවත් උපත ලබන්න බෑ. ඒ නිසා සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට නියත වශයෙන්ම මේ ධර්ම මාර්ගය එදා ඉඳන් තියෙනවා. ඉතින් ඒක නිසා එතෙන්ට පත් උනා කියන්නේ නියත වශයෙන්ම මේ පුද්ගලයා පටිසෝතගාමී මිසක් අනුසෝතගාමී නෙමෙයි. මේ පුද්ගලයා පටිසෝතගාමී නියත සම්බෝධි පරායනයෙන්ම පටිසෝතගාමී පුද්ගලයා. ආයි සතර අපායටක යන්නේ නැහැ. අසඤ්ඤ තලයක යන්නේ නැහැ. යන්නේ නැති අභව්‍ය තැන් තියෙනවා. මේක තියෙනවා මේ ත්‍රිපිටකයේ විග්‍රහ කළා. මේ භාවනාවට අපි සම්බන්ධ වූ අයට ඒ පිළිබඳ අවශ්‍ය කොටස් මුද්‍රණය කරලා ලබා දීලා තියෙනවා. ඒ තැන් වලට යන්නම බෑ. යන්නෙම නැහැ. කීයටවත් සතර අපායට යන්නේ නැහැ. අසඤ්ඤ තල හතරකට යන්නේ නැහැ. රූපී අරූපී බ්‍රහ්ම තත්වයකට යන්න බෑ. යන්නේ නැහැ. යන්න පුළුවන් එක්කෝ මනුෂ්‍ය ලෝකේ ඉඳගෙන ඊටු ටික කරගන්න පුළුවන් නැවත නැවත ඉපදිලා හෝ. එහෙම නැත්නම් ඔය කියන සම්මාදෘෂ්ටික දෙවි දිව්‍ය තලක දිව්‍ය ලෝක හයකින් තුනක් තියෙනවා. ඒ තුනේ විතරයි සම්මාදෘෂ්ටික දෙවිය උපදින්නේ. ඒකේ උපදින්න පුළුවන්.
පරක්තරක් නොපෙනෙන සංසාර ගමනක අතරමං වී මංගුලා වී සිටි අපහට උතුම් වූ නිවන් මඟ මුල මැද අග පිළිසිඳුව පැහැදිලිව පෙන්වා දුන් ඔබ වහන්සේ මේ යුගයේ පහළ වූ සිල්පිලි සිල්යාපත් අරිහතුන් වහන්සේ නමක් කියා අපහට සක්සුදසේ පැහැදිලි. එවන් අති දුර්ලභ යුගයක උපතල අප සෑම පුණ්‍යවන්තී පුණ්‍යවන්තයි ඔබ වහන්සේ පෙන්වා දුන් නිවන් මඟ ප්‍රායෝගික අත්දැක බලා ඒ උතුම් වූ නිවන් සුවය විඳින මාර්ගය දැනෙන්නේ ඉමහත් චිත්ත ප්‍රීතියකි. ලෝක සත්කාර කෙරෙහි උපා ඉමහත් මෛත්‍රී සහගත සිටි දහ වහන්සේ උපහාසයේදී සීළු චාරිත්‍රික ලෙඩ රෝග දුර්වේවා දුර්වේවා දීර්ඝායු වේවා මේ පිසු චිත්ත කිරණ ශක්තිය බලයෙන් සීළු සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ වේ.
ප්‍රශ්නයක් නැන්නා ඉතින් මේක පොඩි ප්‍රසත්ති ගායනා කමන්නේ නැහැ ඉතින් ඒක ගායනා කරන පුද්ගලයා ඒක ලියපු පුද්ගලයාගේ හිතේ පිහිදුරු පිරිසිදු පැහැදිලි අවබෝධයක් ඇතුව ඒක කිව්වනම් ඒක හොඳයි. ඒක කාටත් යහපතක්. ඒක Tamanටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට පිරිසිදු හිතෙන් කළා නම් හොඳයි. අපෝ ඉද ලොතර නෝන ගියපු ප්‍රශ්න නම් මට නම් ලියන්නත් බෑ කියන්නත් බෑ විසඳන්නත් බෑ. ඒ ප්‍රශ්නයක් නෙමෙයිනේ බේත් හිටුවා නේද? අයියෝ අපිට ලෙඩ නෑ බේත් ගන්න. ඒකින්ද ඕනේ. ආ මම දන්නේ නැහැ කියන්නේ.
මම කියන්න වාචිකෝ කියන්න.
ආ දැන්.
දැන් වෙලා
තියෙනවා. ආ විනාඩි 5ක් දෙන්නම්. හැබැයි විනාඩියෙන් ප්‍රශ්න කියන්න ඕනේ විනාඩි 4ක් තියෙනවා උත්තරේ.
දැන් ස්වාමීන් වහන්සේ දිට්ඨි සුඛමුත විඤ්ඤාත. ඒ ධර්මතා හතර මම ඔබ වහන්සේට සදාන් කරපු හිස් ස්වභාවයන් බව ශුන්‍යතාවය බව පණවන ලද්දා බව සකස් කරන බව හේතු ප්‍රත්‍යයෙන් බව මුලාවක් බව සංඥාවක් බව සංඥාජාලින් අනිච්ච දුක්ඛ අනාත්ම කියලා
මේ මං කියන්නම් ડોක්ටර් නෑ 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 ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ දැන් මේ මේ නෑ 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 මෙහෙම එකක් තියෙනවා දැන් ડોක්ටර්ටත් පුළුවන් නම් මේ ලබන මාසේ මේ මාසේ නම් නෑ ඔය දවස් 7ක භාවනා වැඩසටහනක් තියෙනවා පුළුවන් නම් දවස් 7ක් ඇහිලා ඉඳලා ඔය ප්‍රශ්න ඔක්කොම අහලා විසඳගෙන යන්න නැතුව මේ දවසක මේ පැය භාගයකින් විතර මේ විනාඩියක දෙකක ප්‍රශ්නයක් පටලවාගෙන තවත් මේක කරන්න බෑ. චුට්ට නෙමේ හුඟක් ඇහුවත් වැඩක්
නෑ.
හරියට හරි. ආයෙත්තරයි. වෙන මොකක්වත් නෑ. ඒක හරි. ඒක තමයි දැන් ප්‍රියා අප්‍රියතාවයෙන් මිදෙනවට එක වචනයක් තියෙනවා බුද්ධ දේශනාවේ. මොකද්ද වචනේ? ඈ එක වචනකින් බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන ඔය ප්‍රිය අප්‍රියතාවයෙන් මිදී නැ පරිඤ්ඤාතං පරිඤ්ඤෙය්‍ය අභිඤ්ඤාතං අභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤාතං පරිඤ්ඤෙය්‍ය පහතබ්බංච පහිනං භාවේතබ්බංච භාවිත ඔය ආයිතින් ඔක අහලා හරියන්නේ නැ මගෙන් අහලා වැඩකුත් නැ ඩෝ කාටවත් කියලා වැඩකුත් නැ ලියලා වැඩකුත් නැ තමන්ගේ හිතෙන් තමන් කරගත යුතු දේ තමන්ගේ හිතටයි ප්‍රියාප්‍රිය භාවය නැතුව මගේ හිතට නෙමෙයි. ඒක නිසා දැන් ප්‍රහාණය කරන්න ඕනේ කවුද? තමන්. භාවිතා කරන්න ඕනේ කවුද? තමන්. ඕක ඉතින් මට කියලා වැඩකුත් නැහැ. අනුන්ට ප්‍රශ්නයක් ඇති ඉදිරිපත් කරන්න වැඩක් නැහැ. ડોක්ටර්ම කරගන්න. එච්චරයි. එතකොට හරි. හොඳයි එහෙනම් දැන් මේ ප්‍රශ්න ඔක්කොම අද අවසන් කළා. දැන් මේ අද අප්‍රේල් මාසේ 3 වෙනිදා අප්‍රේල් මාසේ 4 වෙනිදා හෙට ධර්ම දේශනාවක් තියෙනවා මේ කිරිල්ලවලාර අපේ ගජනායක මහත්මයාගේ අද දවල් දානය දුන්න පිරිසත් සමග ඒකටත් සහභාගී වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඊළඟට අප්‍රේල් මාසේ මේ භාවනා වැඩසටහන මේ මීරිගම ආරන්නේ නැහැ. ඒක බිබිලේ කොටගම ආරන්නේ තියෙන්නේ. නමුත් ඒකට දැන් පිරිස 100 දෙනෙක් තෝරාගෙන අවසානයි. ඒකට සහභාගී දැනට අනික් පිරිසට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට මැයි මාසේ 16 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වා තියෙනවා මේ භාවනා වැඩසටහන. ඒකට දැනට පිරිසක් 45 දෙනෙක් 50 දෙනෙක් තෝරාගෙන තියෙනවා. එනිසා ඊට ඉස්සරහට එහා තියෙන ජූනි මාසෙ, ජූලි මාසෙ, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සියලුම මාසවල ඒ මැද සතියක පොයට පස්සේ ධර්ම දේශනා මේ භාවනා වැඩසටහන තියෙනවා. ඒකට දැනට ඉල්ලුම් කරලා තියෙන අය අලුතෙන් ඉල්ලුම් කරන අයටත් සහභාගී වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මහර්ගම ධර්මදේශනා දැනට තුනක් නවත්තලා තියෙනවා. බොහෝ පිරිස් මහර්ගම පැත්තෙන් එන අය මේ හෙට අනිද්දා ධර්ම දේශනාවත් නැහැ. නමුත් මැයි මාසේ දෙවෙනි ඉරිදා, දහවෙනි ඉරිදා පෝය තියෙන දෙවෙනි ඉරිදා, ඒ කියන්නේ දෙවෙනිදා මැයි දෙක ඉරිදා දවසක් පෝය දවස, එදා මේ ධර්ම දේශනාව මෙහෙ තියෙන්නේ පෝය දවසේ. ඒ පෝයට පස්සේ එන පළවෙනි ඉරිදා මං හිතන්නේ මැයි 10 කියලා, 9ද 10ට කියලා මට හරියට මතක නැහැ. මහරගම ධර්ම දේශනාව තියෙනවා උදේ 8යි 30ට, ඒකට සහභාගී වෙන්න පුළුවන්කම් තියෙනවා. ඊට පස්සේ මැයි මාසේ 31 වෙනිදා හවස 5ට කැමති ඕන පින්වතෙකුට ඉසිම්බැස්සගල ධර්ම දේශනාවක් පවත්වන්න තීරණය කළා තියෙනවා. ඒ ඉසිම්බැස්සගල පන්තලේ ලොකු හාමුදුරුවන්ගේ ආරාධනාව පරිදි ඒකට සහභාගී වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒවත් කවුරුත් තේරුම් අරගෙන අවශ්‍යයිට ඇවිල්ලා දැම්මතියා. මාස දෙකක් තියෙනවා, මැයි 31 හවස 5ට පයි ඉනම් 8 දක්වා ධර්ම දේශනාවක් පවත්වන්න බලාපොරොත්තු. ඊළඟට දැන් මේ අප්‍රේල් මාසේ ඊළඟට එන්නේ 5වෙනි ඉරිදා 12වෙනි ඉරිදා උදේ 8යි 30ට පිරිසක් එන බව පේනවා. ඒක නිසා උදේ 8යි 30ට ධර්ම සාකච්ඡාවක් හෝ ධර්ම දේශනාවක් තියන්න පුළුවන් මේ මීරිගම මේ ආරන්නේ අප්‍රේල් 12වෙනි ඉරිදා උදේ 8ට 8යි 30ට උදේ 8යි 30ට ඒක උදේ වරු විතරක් ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක් කරනවා. මේ කොසත් මහත්මයා ඉදා දවල්ට දානෙකුත් දෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. තවත් පිරිසකුත් ඒ දානෙට සහභාගී වෙනවා කියලා තියෙනවා. ඒ නිසා එදාට ඒක ධර්ම සාකච්ඡාවක් තියෙනවා. කීප දෙනෙකුට හරි එන්න පුළුවන්, සහභාගී වෙන්න පුළුවන්. හොඳයි, එහෙනම් දැනට අදට මේ අවසන් කොට වහින්නත් ඉඩ තියෙන නිසා දැන් අපි ටිකක් ඉක්මනින් මේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අපි විසින් ඉටු කළ යුතු යුතුකමක් වගකීමක් හැටියට මේ විශ්වයට මේ විශ්වය පිරිසිදු කරන්න, පිරිසිදු චිත්ත කිරණ සුදු කිරණ පතුරවන්න සත්‍යක්‍රියා බලයක් හැම කෙනෙක් විසින්ම පතුරවන්න ඕන. මේ ධර්ම දේශනාවලට සහභාගී වූ මේ පුණ්‍ය භූමියට පැමිණි සියලුම පින්වතුන්ගෙන් අපි ආයාචනයක් කරනවා යුතුකමක් වගකීමක් හැටියට මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ කෙනෙකුගෙන් විශ්වයට ඉතු විය යුතු නියත යුතුකමක් හැටියට සත්‍යක්‍රියා බලයක් පැතිරිවිය යුතුයි, පැතිරිවිය හැකි. ඒ සඳහා යම් ධර්මඥානයක් අවශ්‍යයි, ඒ සඳහා පිරිසිදු සිතක් අවශ්‍යයි. එනිසා රාගයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ විනාඩි 5ක් තුල මේ සෑම පින්වතෙක්ම මේ තුන්සිත පහදාගෙන පිරිසිදු චේතනාවක් ඇතුව මේ විනාඩි 5 තුල විශ්වයට සුදු කිරණ පතුරවන්න ඕන. යහපතක්, සිතක්, ශාන්තියක්, සහනයක්, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවන්න ඕන. පතුරවලා මේ විශ්වයේ ජීවත් වෙන සියලුම දෙනාට, සියලු සත්වයන්ට, ගහ කොළවලට, ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූතයන්ට, ඒ වගේම අපිට පේන නොපෙනෙන දිත්තේවා අදිත්තාවා සියලුම සත්වයන්ට අසඤ්ඤ තලවල, බ්‍රහ්ම තලවල, රූපී අරූපී තලවල සිටින සියලුම අයට, භූතයන්ට, පෙරේතයන්ට, තිරිසන්සත්තුන්ට, මිනිස්සුන්ට, සියලුම දෙනාට අපි යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, සුවයක්ම වේවා. මේ පිරිසිදු චිත්ත කිරණ බලයෙන් සියලු විස කිරණ නැති වී, සුදු කිරණ ඇති වී මේ පරිසරය යහපත් වේවා. ඒ යහපත් පරිසරයේ සුවය, ශාන්තිය, සහනය ලබා ගන්නට හැම කෙනෙකුටමත් මේ චිත්ත ක්‍රියා බලය, මේ සත්‍ය ක්‍රියා බලය උපකාර වේවා, හේතු වේවා, වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා හැම කෙනෙක්ම මේ විනාඩි 4ක් මේ සත්‍යක්‍රියාව පතුරවලා විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරවන්න කියලා මං ඉල්ලනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදු කාර්යයක් දෙන්න. මේ පින්වතුන් දැන් මේ මන් සත්‍යක්‍රියා බලයක් පතුරවලා මේ විශ්වයට මේ විශ්වයේ අඳුර මේ රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර දුරු කරන්නට උපකාරයක් වුණා උදව්වක් කළා. ඒ නිසා ඒකේ යහපත ඒ සත්‍යක්‍රියා බලය මේ ඇයට මේ ජීවිත කාලය තුල පමණක් නෙමෙයි නිවන් දකිනා ධාතු දක්වා මේ සත්‍යක්‍රියා බලය තමන්ට නිවනට උපකාර වෙනවා. මේ රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර දුරු කරන්නට උපකාර වෙනවා හේතු වාසනා වෙනවා. ඒ නිසා තමන් හැකි හැම අවස්ථාවකම දෛනිකව දිනපතාම වුණත් මේ සත්‍යක්‍රියාව විනාඩි දෙකක් තුනක් හෝ රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව පිරිසිදු සිටිවිලක් ඇතුව අවංක පිරිසිදු චේතනාවෙන් විශ්වයට සුදු කිරණ ශක්තියක් නිකුත් කිරීම තමන්ට නිවනට රාගාඳුර ද්වේෂාඳුර මෝහාඳුර දුරවන්නට ප්‍රඥාලෝකය ඥානාලෝකය ඇතිවෙන්නට උපකාර වෙනවා හේතු වෙනවා. ඒ නිසා මේ යහපත් ක්‍රියාව මේ සත්‍යක්‍රියා බලය විශ්වයටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා සියලු මිනිසුන්ගේ දුක් අඳුර දුරු වේවා කියලා සාදුකාරය. දැන් අදට වැඩසටහන අවසානයි. තියෙන අන්තිම අවස්ථාව පින් අනුමෝදනා කිරීම. මෙතෙන්දී අපි ඒ දැන් සතියක් තුල පමණ රෝගී තත්ත්වයෙන් පසු වෙන සමන් මහත්මයාට අපි යම් සත්‍යක්‍රියා බලයක් වතුරවලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් නිරෝගී වෙන්නට සුවපත් වෙන්නට අපි ආශිර්වාදයක් කරන්න ඕන. ඒ වගේම මේ ගොඩනැගිලි හදලා නොයෙකුත් ආකාරයෙන් මෙතන මේ වැඩසටහන් පවත්වාගෙන යන තවත් විශාල පිරිසක් ඉන්නවා. සමන් මහත්මයාගේ මූලිකත්වයෙන් මේ ලාල් මහත්මයලා, කොස්සත් මහත්මයලා, වේමරත් මහත්මයලා, ඒ වගේම ප්‍රතාපසිංහ මහත්මයා, ඇඹිලි පිටින් ආපු සුසිතේන මහත්මයා, මේ වගේ තව හුඟක්, ඒ වගේම මේ ජයසිංහ මහත්මයා, මේ ගබඩාමුදුලික මහත්මයා, ශානික මහත්මයා, මේ වගේ අය මේ ධර්මය මිනිසුන්ට ලබා දෙන්නට මම නම් වශයෙන් කිව්වත් නොකිව්වත් බොහොම ඒ නෝන මහත්තුන්ගේ නම් කියන්න බැරි වුණා. කිව්වේ නැතත් බොහොම පිරිසක් ඉන්නවා. ඒ සියලුම පිරිස තමන්ගේ මුදලුත් කාලයත් මේ වටිනා කාලයත් ගත කළා, ව්‍යය කරලා මේ වගේ මේ පින්වතුන්ට මේ ධර්ම දේශනාවන් පවත්වන්නට මේ ස්ථානයේ පවත්වාගෙන යන්නට භාවනා වැඩසටහන් පවත්වාගෙන යන්නට ඉන්ටර්නෙට් එකට මේ ධර්ම දේශනා නිකුත් කළා, ඒකේ ප්‍රචාරය කරලා මිනිසුන්ගේ ප්‍රඥාව ඥානාලෝකය මතු කරන්නට කටයුතු කරන පිරිස ඉන්නවා. ඒ නිසා ඒක යම් යම් අය නම් කිව්වේ නැහැ කියලා උරණ වෙන්න හොඳ නැහැ. ඒ අය උදව් කළා, උපකාර කළා. අපි ඒ අයගේ නම් වශයෙන් සඳහන් කරන්න අමාරු තරම් විශාල පිරිසක් ඉන්නවා. මේකට උදව් කරන, උපකාර කරන දෛනිකව. ඒ නිසා ඒ අයටත් අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන. ඒ වගේම භාවනා වැඩසටහන කරගෙන යන ඊට මූලිකව කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ඒකට අප උපස්ථාන කරන පිරිසකුත් ඉන්නවා. අපි ඒ අයගේ නම් වශයෙන් උත් කිව්වේ නැහැ. ඒ නිසා ඒ අයටත් අපි පින් දෙන්න ඕන. ඒ වගේම ඒ අයගේ නමින්, ඒ වගේම තම තමන්ගේ නමින් මේ ධර්ම දේශනාවට සහභාගී වූ සම්බන්ධ වූ සියලුම පින්වතුන්ගේ නමින් මිය පරලෝකයේ අනන්ත අප්‍රමාණ සංසාරගත ජීවත්ව සිටින මිය පරලෝකයේ සංසාරගත බොහෝ ඥාතීන් ඉන්නවා. ඒ සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කළා අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න. ඒ නිසා ඒ සියලු දෙනා වෙනුවෙනුත් ඒ උදව් කළ, උපකාර කළ, මීට සම්බන්ධ වූ, සහභාගී වූ සියලු දෙනා වෙනුවෙනුත් ඒ වගේම පින් ගන්නට පැමිණි සියලුම දෙවි දේවතාවුන්ට පින් ගන්නට පැමිණි සියලු ඥාති පේත භූතයන්ට, භූත පේත ආදී කොට ඇත්තා වූ අර පරගත්තූප ජීවීන් සියලුම දෙනාටත් ඒ වගේම සියලු තිරිසන් අපාගත අතර අසඤ්ඤතල් වලින් ආ වූ සත්වයන්ටත් සියලු දෙනාට පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තිය මේ කුසල් බලය උපකාර වේවා, උදව් වේවා, හේතු වාසනා වේවා කියලා. ඒ වගේම අද උදේ දාණය, දවල් දාණය, උදේ දාණය දුන්නේ කහතුඩුවෙන් පැමිණි පින්වත් පිරිසක්, විශාල පිරිසක් පැමිණියා ඒ අය. ඒ වගේම දවල් දාණය ඒ මංජුල මහත්මයාත්, ඒ කුමාර සිංහ මහත්මයාත්, ඒ පවුල්වල පින්වත් පිරිසක් සහභාගි වෙලා ඒ කඩවතුන් සහ කැලණියෙන් පැමිණි පිරිස්, තව බොහෝ පිරිස් පැමිණ මේ පින්වතුන්ට සිව්වනක් පිරිසටම දානමාන පින්කම් කළා. ඒ නිසා ඒ දානමානාදී පින්කම් කළපු සියලු පින්වතුන්ටත්, ඒ පින්වතුන්ගේ සියලු ඥාතීන්ටත්, ඥාති මිත්‍රාදීන්ටත්, ඒ පින්වතුන්ගෙන් පින් ගන්නට බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කරන්නට මේ අවස්ථාව. ඒ නිසා ඒ සෑම කෙනෙක්ම සිහිපත් කළා අපේ යුතුකමක් වගකීමක් හැටියට තුන් හිත පහදාගෙන පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කිරීම සඳහා මේ ගාථාවන් කියලා සෑම කෙනෙක්ම පින් අනුමෝදන් කරා. ඒ නිසා මේ ගාථාවන් කියන්නේ එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචමේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතී. ඉදම් මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතී. ඉදං වෝ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතී. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ සමාගමු සතං සමාගමු තුයාව නිබ්බාන පත්තියා.